අතුරලියේ රත්නතරෝ යව 8 minutes.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මම මේ අවස්ථාවෙත් කියන්නට ඕන, අලිසබ්බේ අලුතෙන් පත්වෙච්ච මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඇත්ත ප්‍රකාශ කිරීම පිළිබඳව, තොරතුරු දත් ඉදිරිපත් කිරීම පිළිබඳව පළමුවෙන්ම එතුමාට අතිශයින් ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුව මේ වගේ ඉතාම අසීරු තත්ත්වයක පවතිද්දී, විශේෂයෙන්ම රට තාම බරපතල ව්‍යසනකාරී තත්ත්වයකට පත්වලා තියෙද්දී එතුමා තමා කතාව ඉදිරිපත් කරා. ඒ වගේම ඒ ඉදිරිපත් කර එළිදරව් කිරීම ගැන මා එතුමාට මුලින්ම ස්තුතිවන්ත වෙන කැමතියි. දෙවනුව, එතුමාගේ කතාව විපක්ෂයේ අවධානයට යොමු කළා මදි කියලා මට හිතෙනවා. ආණ්ඩුවේ වැරද්ද එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා. ඒක අපි මුලින්ම ගන්න ඕන කාරණේ. මම අහන්න කැමතියි මේ අවස්ථාවේදී, දැන් මේ අය තමන්ගේ නායකයෝ වන්දනා කරන අපුඩි ගහන අය, අපි මේවා කියනකොට අපිට hina වුණා, අපිට කතා කරන්න ඉඩක් තිබුණේ නැහැ. ආණ්ඩුව බලයට පත්වෙච්ච ගමන් කාගේ ඕනකමටද මේ විදියට බදු මුදල් කප්පාදු කළේ? අවුරුද්දකට ඩොලර් බිලියන 500, රුපියල් බිලියන 500ක් පාඩු වෙන විදියට, රාජ්‍ය භාණ්ඩාගාරයේ හිස් වෙන විදියට කටයුතු කරන්න උපදෙස් දීපු මිනිහක් අලි සබ්‍රි මැතිතුමාට වගකීමක් තියෙනවා. ඒක කරේ බැසිල් රාජපක්ෂ මහත්තයාද, එහෙම නැත්නම් ජයසුන්දරද, එහෙම නැත්නම් වෙනත් භූතයෙක්ද කියලා අපි දැනගන්න කැමතියි. ඒක ඉතා වැදගත් කාරණයක්. ඊළඟට එතුමා ඉදිරිපත් කළා පැහැදිලිව අයවැය පරතරය. මේ අයවැය පරතරය ඉතාම බරපතල තත්ත්වයක්. දැන් මේක අද ඊයේ තිබුණු තත්ත්වයක් නෙවෙයි, පසුගිය රජයේ කාලෙත් ඊට ඉස්සරත් මෙවැනි අයවැය පරතරයක් තිබුණා, විශේෂයෙන්ම ආදායම වගේ.
Order please, order please, order please. Honorable Velu Kumar will take the chair.
ගරු ස්වාමීන් වහන්සේ,
ගරු සභාපතිතුමනි, ඒ වගේම මා කියන්න ඕන 100%-240%කින් මේක මේ විදිහට රට යනවා කියන එකත් පුදුමයි. ආදායම් පරතරය මේ රටේ කවදාවත් දැන් 3/2 බලයක්, 3/2 කිට්ටු බලයක් තිබිච්ච ආණ්ඩුව, ප්‍රබුද්ධ මිනිස්සු, දැනුගත් මිනිස්සු ඉනිද්දි කටවාචාල රස්ති අධිකාරියෝ තමයි ආණ්ඩුවේ ඉස්සරහා පේලී වාඩි කරගත්තේ. බුද්ධිමත් මිනිසුන්ට තැනක් තිබුණේ නැහැ. අද අපි සතුටු වෙනවා මොන වුණත් රමේෂ් පතිරණලා තවත් තවත් කීප දෙනෙක් මෙතන ඉස්සරහට අවිල්ල තියෙනවා. තරුණ මන්ත්‍රීවරු ඒගොල්ලා හොඳට කරයිද නැද්ද කියලා මට වර්ණනා කරන්න තාම බෑ. නමුත් අපි සතුටු වෙනවා අර වාචාල රස්ති අධිකාරියෝ ටිකවත් තාවකාලිකව හරි පස්සට ගියපු එක. ඒ නිසා මේ අර්බුදයට ආණ්ඩුව සම්පූර්ණයෙන් වග කියන්න ඕන. තනි පවුලක් කෑම මේස ඉඳගෙන රටේ ප්‍රශ්න කතා කරන තත්ත්වෙට පත් වුණා. මේගොල්ලෝ ඇවිත්ියෝ වගේ අප්පුඩි ගහලා උඩ දාගෙන හිටියා. අද මුළු රටම මේ පත්වෙච්ච අනතුරට මේගොල්ලෝ වග කියන්න ඕන. ඒ වගේම ගිය ආණ්ඩුව හරිශෝක්ද? ගිය ආණ්ඩුව නායකත්වේ නැද්ද? මීටත් වැඩිය කාබාසිනියාකාර විදියට කිසිම වැඩ කර නැති ව්‍යාපෘති වලට කෝටි ගණන් ධනෙ අරගෙන නාස්ති කරලා දැමීමට පහුගිය ආණ්ඩුව වග කියන්න ඕන. කවදාවත් අපිට 2005-2010 ඒක අපි පැත්තකින් තියමු, ඒක වෙන යුගයක්. 2010-2015 අපිට මුදල් ඇමති කෙනෙක් නැහැ. ඊළඟට 2000 අලුත් ජනාධිපතියටත් අපිට මුදල් ඇමති කෙනෙක් නැහැ. පස්සේපත් වුණා තමන්ගෙම මල්ලි. ඉතින් මේ 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 වගේ කෝටි 2කට අධික දැනුගත් මිනිස්සු ඉන්න විශාල වටිනා මානව සම්පත්තින රටක් මේ විදිහට තනි පුජ්‍යලයෝ 7-8 දෙනෙක් මේ රට කාබාසිනිය කිරීම ගැන, මේ අර්බුදයට හෙලීම ගැන මේගොල්ලෝ ඇත්තටම හිරේ යන්න ඕන. මේ 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 බදු මුදල් අද ඇමතිවරයා කිව් කාරණා අනුව මේ අපරාධෙට මේගොල්ලෝ වග කියන්න ඕන. සෙල්ලමක් නෙමෙයි, මේගොල්ලගේ ගෙවල් වට කරන්න ඕන තමයි. ඇත්ත ඒක. මේගොල්ලට මේ පොළවේ පය ගහලා ඉන්න දෙන්න වටින්නේ නැහැ මේ කරපු ජාතික අපරාධවලට. මේ විදිහට කාබාසිනිය කාර විදිහට ණය අරගෙන බදු මුදල් බදු රැස් කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කළා මේ කරපු අපරාධවලට මේගොල්ලෝ වග කියන්න ඕන. ඒ නිසා අද මිනිස්සු ඉන්නේ හිතන්නේපා ලේසි තත්ත්වයක් කියලා. අපි කාටවත් ගොඩ ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මුළු පාර්ලිමේන්තුවම එපයි කියන තත්ත්වෙන්ද රටපත් වෙලා තියෙනවා. මොකද දැන් කරන්න ඕන? සම්ප්‍රදායිකව IMF එකට ගියේ කියන මගේ විවාදයක් අපේ විවාදයක් නැහැ. නමුත් IMF කියන්නේ දේවාලයක් නෙවෙයි. අපේ විසඳුම තියෙන්නේ මේ වගේ වාතාවරණයක් තුල අපි තුලමයි. මෙතන දැන් මුදල් ඇමතිවරයා නැහැ. පහුගිය අවුරුදු 15 වරන් බැලුවොත් අපට ඊටාම වාසි සහගත කොන්දේසිය තමයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලෙන් තිරසාර සංවර්ධන ප්‍රතිපත්තියකට ණය ලබා ගන්න එක. ඒ ගැන ව්‍යාපෘතියක් ලියලා තියෙනවද? වැඩසටහනක් හදලා තියෙනවද? බිලියන 100ක් අවුරුද්දට වෙන් කරන අපි ඒක අරගෙන නැහැ. අපේ රටේ විදුලි උත්පාදනයේ විභවතාවය අපි අවුරුදු ඩොලර් බිලියන 5ක් අපි පිට රටින් තෙල් ගල්ලඟුරු ගෙනනවා වාහනවලට සහ මේ තෙල් පූච්චල විදුලිය ගන්න. මේ බිලියන 5 අපට ඉතුරු කරන්න තිබුණා. අපේ රටේ බිලියන 20ක් ඩොලර් බිලියන 20ක සුළං බලයක විදුලි ධාරිතාවක් තියෙන රටක්. ලෝකේ අපි වගේ කිසිම පුංචි රටකට මේ වගේ ශක්තියක් නැහැ. මොකද අපි රට වටේටම මූදක් තියෙන හන්දා දූපතක් නිසා තමයි මේ වගේ හරි ලේසියෙන් ගන්න පුළුවන්. ගණනය කළ නැතත් අඩු ගානේ ඉක්මනින්ම ඩොලර් බිලියන 5ක සෝලා විභවතාවයක් තියෙන රටක්. අපි පහුගිය අවුරුදු 7-8 ඇතුලේ කිසිම දෙයක් කළේ නැහැ. අද අපට මෙගාවෝට් 1000ක් අපි නිෂ්පාදනය කරා නම් අද මේ විදුලි
ගරු ස්වාමීන් වහන්සේ තව විනාඩියක් තියෙනවා.
විදුලි අර්බුදයක් අපිට පැන නගින්නේ නැහැ. ඒ වගේම මමත් වග උත්තරකාරයෙක් කළා තියෙනවා. මට නඩු දාන්න ඇත්තනවා. මම ඒකට කැමති. මේ වසවිෂෙන්තර ගොවිතැන මේක වෙනුවෙන් අපි පෙනී හිටියා. මේක වටින සංකල්පයක්. ආණ්ඩුව තමන්ට මුදල් නැති හන්දා හිටිය අඩියේ පැය 24න් මේක කරන්න ගියා. කරන්න ගිහිල්ලා අපිටත් පාරේ බහලා යන්න බැරි තත්ත්වයක් ඇති වුණා. අද ජනතාව අතරින් පොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් දවන්ත ගොවිජන ව්‍යාපාරයක් ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන. මේ කතා කරගෙන ඉන්න වෙලාවක් නෙවෙයි. ඒක ආණ්ඩුව හිටියත් නොහිටියත් ජාතික ව්‍යාපාරයක්, දේශපාලන ව්‍යාපාරයක්, සමාජ ව්‍යාපාරයක් හැටියට මේ රට ඉදිරියේ මුහුණ දෙන්න નિયમિત දවන්ත අර්බුදය කන්න නැතිවීම. තමිල්නාඩුවෙන් අපට හාල් ටිකක් එවාවි. හැබැයි ඒ චීනෙන් එවාවි. ඒකේ සීමිතකමක් තියෙනවා. ඒ නිසා ඉදිරිය අපේ මුහුණ දෙන බලවත්ම අර්බුදය තමයි ආහාර අර්බුදයකට අපි මුහුණ දෙන්න සූදානම් වෙනවා. ඒකට මුහුණ දෙන්න නම් අපි දවන්ත විදියේ මහා වගා සංග්‍රාමයක් පටන් ගන්න ඕන. ඇත්ත 19 වෙනි සංශෝධනයේ 20 වෙනි සංශෝධන අයින් කිරීම නෙවෙයි.
ගරු ස්වාමීන් වහන්සේ අවසන් කරන්න.
අවසන් කරනවා ගරු සභාපතිතුමනි. අවසාන වශයෙන් මේ ආණ්ඩුවට නැහැ විශ්වසනීයත්වය. අග්‍රාමාත්‍යතුමා අස්සලා පොහට්ටුවේම හරි කමන්නේ වෙන අගමැතිවරයෙකුට මේ පාර්ලිමේන්තුවේ නායකත්වයේ දුන්නා නම් මෙතන වෙනත් තත්ත්වයක්. විපක්ෂය කියනවා විශ්වාසභංග ගේන්න කතා කරනවා. ගරු සභාපතිතුමනි අවසන් කරනවා. විශ්වාසභංග ගේනවා නම් අපි කැමති සහය දෙන්න. හැබැයි ඒගොල්ලා ආණ්ඩුව අරගෙන ආණ්ඩුව කරනවා. එහෙම නැතුව රට රාජික කරන විශ්වාස භංගවට අපි සහය දෙන්නේ නැහැ. තමන් විශ්වාස භංගයක් ගේනවා නම් දේ පොරදියේ මාළු බාලා බලය ගන්න විතරක් නෙවෙයි, වාචාලකමට ආණ්ඩුවට බඩින්න විතරක් නෙවෙයි, මේ භයානක අර්බුදයේ ඉදිරියේ අපි රටක් විදියට මේකට මුහුණ දෙන්න ඕන. විශ්වාස භංගයක් ගේන තරම් වටිනවා තමයි මේ ආණ්ඩුවට. අපිටත් ඕනේ ඒක. හැබැයි මොකද්ද විකල්පය? ඒක හන්ද ගරු සභාපතිතුමනි විශ්වාස භංගයක් ගේන්න සහය දෙන්න. හැබැයි කියන්න අපි බලය අරන් ප්‍රශ්න විසඳනවා කියලා. එහෙම නැතුව අරාජික වැඩකට සමාදන් වෙන්න අපි
අවසන් කරන බොහොම ස්තුතියි. ගරු ජේසි අලවතුවල
ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම වර්තමාන මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ලෝක බැංකුව සඳහා ගිය ආධාර වැඩසටහනේ එහෙම නැත්නම් ණය ලබා ගැනීම සඳහා ගිය වැඩසටහනේ වාර්තාවක් ඉදිරිපත් කරමින් එතුමා අද පාර්ලිමේන්තුව තුල කතාවක් කරා. ඒකෙදි අද අපි මුණ පාලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍යවරු දෙදෙනාටම වඩා ඇත්ත ප්‍රකාශ කිරීම ගැන එක පැත්තකින් එතුමා ඇත්ත තත්ත්වය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීම අගෙමින් එවැගේම එතුමා ඒ කතාවේදී පැහැදිලිවම කිව්වා වර්තමාන රජය බලයටපත් වෙලා මේ ලබා දුන බදු සහනය තුළ අපේ ආදායම විශාල වශයෙන් අඩු වුණා. ඒක පිළිගත්තා. හැබැයි එතුමා ඒ බදු සහනය දෙනකොට කැබිනට් මණ්ඩලෙ හිටපු අමාත්‍යවරේ. එතකොට බදු සහනය තුළ ඒ බදු කප්පාදුව තුළ තමන්ගේ ගජමිතුරන්ගේ සහන ලබා දීම තුළ වසර දෙකක් තුළ ඩොලර් රුපියල් බිලියන 1000ක විතර ආදායම අපිට අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ தත්ත්වය තුළ තමයි අපි ණය ශ්‍රේණිගත කිරීම මොලින් අපිට ණය ගෙවා ගන්න බැරි ආදායම් නැති කියන මට්ටම තුල තමයි අපි ජාත්‍යන්තර ඒ ආයතන තුනෙන්ම අපිව පහලට දාලා අපි ඉතාමත් අසරණ තැනකට පත් කරේ. ඒ වගේම තමයි අද අපි මේ වෙනකොට අපේ රටේ ජනතාව පාරට බැහැලා මේ රටේ ජනතාවට අද ජීවත් වෙන්න බෑ කියන එක මොකද අත්‍යවශ්‍ය කාරණා. තමන්ට අවශ්‍ය ඉන්ධන ටික මේ වෙනකොට පෝලිං වල ජනතාව ඉන්නවා. ගෑස් ටික ඒ වගේම කිරිපිටි ටික අද මේ වෙනකොට බෙහෙත් ටික හිගතාවේ නිසා බෙහෙත් නැතුව ලෙඩු මැරෙන තැනපත් වෙලා තියෙනවා. දැන් මීට එහායේ වෙන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි රටේ ජනතාව ජනාධිපතිරයගේ ළඟට ගිහිල්ලා ජනාධිපතිරට ගෙදර යන්න කියලා කියන්නේ. දැන් මාසයක් ඉඳගෙන රටේ තරුණයෝ ගෝල් ෆේස් එකේ ගෝ ටු හෝම් කියලා ගම්මාන හදාගෙන ඒ වගේම රට පුරාම දැන් අපි නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්ක කුරුණෑගල නගරේ නගර ගණනාවක ජනාධිපතිරට ගෙදර යන්න කියලා මේ රටේ ජනතාව ඉල්ලන්නේ. එතකොට අද ඒ විතරක් නෙවෙයි අද මුළු අපේ ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙන ඇමරිකාව එක්සත් ජනපදය ගත්තත් යුරෝපයේ රටවල් ගත්තත් රටවල් ගණනාවක දැන් මේ වෙනකොට ඊයේ අපි දැක්කා මාධ්‍ය තුල ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 47ක ස්ථාන 50ක කියනවා මේ රාජපක්ෂ බෞල් පාලනය අවසන් කරන්න කියලා උද්ඝෝෂණය කරනවා. ඉතින් මේ තත්ත්වය අපි කවදාවත් දැකලා නැහැ. අද මෙවැනි තත්ත්වයක් අද රට තුල විතරක් නෙමෙයි රටෙන් පිටතත් ශ්‍රී ලාංකිකව ජීවත් වෙන හැම ස්ථානයකම එකතු වෙලා එයාලා මොකද්ද කියන්නේ මේ රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන්න කියලා කියනවා. එතකොට අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ වෙනකොට අද උදේ මුදල් ඇමතිවරයා පිළිගත්ත මේ අද තියෙන මේ අවාසනාවන් තත්ත්වය උද්ගත වෙන්න වර්තමාන මේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග ඊට පෙර ඉඳලා තියෙන ක්‍රියාමාර්ග ගැන කතා කරනවා. මේ ක්‍රියාමාර්ග තුල විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියලා අපි විපක්ෂය හැටියට අපිට මතකයි විපක්ෂ නායකතුමා මෙතන ඉඳලා කතා කරලා කිව්වේ ගිය අයවැයට කලින් අවුරුද්දකට කලින්. එතකොට මේ ඉන්න ඉස්සරහ බලේ හිටපු ඒවකට ඉරුව ඇමතිවරු මොකද්ද කිව්වේ? එතකොට ඊට මුදල් ඇමතිවරයා ඉඳන් මොකද්ද කිව්වේ? සමච්චලයට ලක් කරා. අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අපි තල්ලු කරන්න හදනවා කිව්ව විපක්ෂේ චෝදනා කරා. හැබැයි අද මුදල් ඇමතිවරයා වර්තමාන පිළිගත්තා. මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපි යන්න ප්‍රමාද වුණා කියලා. ඒක ලොකු වැරද්දක්. දැන් මේ කාරණා තුල දැන් එතුමා කරුණු දෙකක් පිළිගත්ත එකක් බදු කප්පාදු කිරීම. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යන්න ප්‍රමාද වීම. ජනාධිපතිරයා මේ ළඟදී ජාතිය අමතලා රටේ ජනතාව අමතලා කිව්වා මම ගත්ත තීන්දුවක් මේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් එක රාත්‍රියක මේ රසායනික පොර තහනම් කිරීම එක වැරද්දක් කියලා පිළිගත්. දැන් මේවා මෙහෙම පිළිගත්තා කියලා හරියනවද? මෙන්න මේ කාරණා නිසා නේද අද මේ රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගොවියට අද මොකද්ද වෙලා තියෙන්නේ? තමන්ගේ අස්වැන්න 60ක් 50ක් අහිමි වෙලා අද ආදායම් අහිමිලා අසරණ වෙලා දැන් මේ වෙනකොට මේ කන්න වැඩකටයුතු ආරම්භ කළා දැන් කෝපෝර. දැන් මේ ගත්ත තීන්දුව తీර නිසා රටේ සමස්ත ජනතාව ලක්ෂ 222ක් අද පාරට වැටිලා අනාථ වෙලා තියෙනවා. එහෙමනම් මුදල් ඇමතිවරයා හරි ජනාධිපති හරි අපි මේ ගත්ත තීන්දුව తీරන වැරදි කියලා පිළිගත්තා කියලා හරියන්නේ නැහැ. ඒ ගත්ත තීන්දුව නිසා තමයි අද මේ අවාසනාවන් තත්ත්වය මේ රටට උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ වගකීමෙන් බහැර වෙන්න බෑ ආණ්ඩුවට. දැන් ඉස්සලා කතා කරමු මන්ත්‍රීතුමා කියනවා විපක්ෂයේ වගකීම් බාර ගන්න නැහැ කියලා. මතක තියාගන්න. පෞගේ ජනාධිපතිවරණේ තමුන්නාසෙලා මේ රටේ ජනතාව මුලා කරලා ජාතිය ආගම ඉස්සරහට දාගෙන සිංහල බෞද්ධ කියලා නොයෙකුත් දේවල් කරලා කැලණියේ අපි දැක්කා ඒ කරපු සිද්ධීන් ඒවා අපි එකින් එක කතා කරන්න දෙයක් නැහැ. එහෙම කරලා ජනතාව රවට්ටලා ඒ ජාතිය මේ සියල්ල ඉස්සරහට ගෙනල්ලා තමයි ඡන්දෙ ගත්තේ. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණ තමුන්නාසල 3-2කට ආසන ඡන්දයක් කරන් තියෙනවා. ඉතින් එහෙම අරගෙන දැන් විපක්ෂය අපිට ඡන්ද අපිට දීලා තියෙන 54 දෙනා ඒකෙනුත් අර 20 වෙනි ආණ්ඩුකර සංශෝධනයේ කණ්ඩායමක් ඒ පැත්තට එකතු කරගත්තා. එතකොට ඒ தத்துவය තුල මොකද්ද උනේ? අපිට ඇත්තටම පාර්ලිමේන්තුවේ 225 4 එකයි අපිට ඉන්නේ. එහෙනම් මොකද්ද මේ කතා කරන්නේ? තමන්න දීලා තියෙන වගකීම හරියට කරන්නේ නැතුව ඒවා ජනාධිපතිලා කියන මුදල් ලැබෙන්නක අද කියන අපිට වෙච්ච වැරදි කියලා අපිට වෙච්ච අතපසුවන් කියනවා එහෙම කියලා අද මේ අවාසනාවන්තත්වයේ රට ඇදලා දාලා රටේ ජනතාව අද කියන විපක්ෂයේ වගකීම ඉස්ස කරන්න නැහැ කියලා විපක්ෂයේ වගකීම හරියට ඉස්ස කරලා දිනනවා විපක්ෂයේ මේව අවුරුදු දෙකක් තිස්සේ කිව්වා තමුන්නාන්සේලාට තමුන්නාන්සේලා උද්දච්චකමනේ එක්කරත් අහුම්කම් දුන්නේ නැහැ මේ රටේ ජනාධිපතිලා මේවට අහුම්කම් දුන්නාද අපි කිව්වා ගොවියා පාරට බහැලා තමන්න බොහොර අවශ්‍යයි කියලා ගොවියා උද්ඝෝෂණය කරනකොට මොකද්ද කිව්වේ විපක්ෂයේ ගොවියාද පාරට ගෙනල්ලා දිනනවා කියලා කිව්වා මේ ඉස්සරහා පෙළේ හිටිය මැතිම ඇමතිවරු අපි දැක්කා එදා වාචාලකමට මොනවා හරි දෙයක් විපක්ෂයේ ඇත්ත දෙයක් පෙන්වුවාම ඒක දේශපාලනට හරවගෙන ඒක වෙනත් කාරණාවලට හරවගෙන අපිට සමච්චල් කරා දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ අද මුළු රටම අසරණ කරලා තියෙන රටේ ජනතාව තේස අපි කියන ආණ්ඩුවට මේ වගකීමෙන් බැහැර වෙලා එහෙම නැත්නම් අද මේ රටේ සමස්ත ජනතාව කියනවා මේ රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන්න කියලා ජනාධිපතිලා විතරක් නෙමෙයි මේ ආණ්ඩුවටම ගෙදර යන්න කියලා කියනවා තාන්නුව මොකද කරන්නේ ආණ්ඩුව දැන් එක කණ්ඩායමක් අයින් කරලා තව කණ්ඩායමක් පත් කරලා දෙනවා කැබිනට් පණ්ඩලයේ හැටියට
ධර්මන්තුමා විනාඩි දෙක කාලයක් තියෙනවා
ඒ වගේම ආයේ දැන් මේ වෙනකොට දැන් අපි දැක්කා ඊයේ දිනේ හවස් වෙනකම්ම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලාසන අද ප්‍රකාශයක් කරනවා කියලා නෝකුත් ප්‍රචාර ගණනාවක් ගියා නමුත් ඊයේ දිනේ කතානායකතුමාට අපි විශ්වාසභංග දෙකක් බාර දුන්නාට පස්සේ මොකද කිව්වේ අපි එහෙම අයින් වෙන්නේ නැහැ මොකද මේ විශ්වාසභංගේ ප්‍රමාද කරන්න තමයි ඒකත් කතාව අනංගය කියන එක අපිට පැහැදිලි ඒ නිසා අද අපි කියනවා තමුන්නාන්සලට අද රටේ ජනතාව රවට්ටන්න ලෑස්ති වෙන්න එපා අද රටක් හැදීර අපි ඉතාමත් අවාසනාවන්ත තැනකට මේ ඇදලා දාන්න තමුන්නාන්සලා ගත්ත ක්‍රියාමාර්ග එදා ජනාධිපති මැතිවරණයේ අවසන් වෙලා පාර්ලිමේන්තු බලය අරගෙන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා අද ලැජ්ජා වෙන්න ඕනේ කාතිකින් මුදල් ඇමතිවරයා එදා අධිකරණ ඇමතිවරයා හැටියට එතුමා මට මතකයි මෙතන කතා කරනකොට අපි ඇවිල්ලා විපක්ෂයක් හැටියට මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ජනාධිපතිලාට ඒකාධිකාරී බලයක් ගිහිල්ලා මේ රටේ මේ තියෙන සමතුලිතභාවය නැති වෙලා පාර්ලිමේන්තු බලයත් අධිකරණ බලයත් එතුමාට ගියාම මේ தত্ত্বය ඇති වෙන කියලා අපි වෙන්නවා මොකද එතුමා කිව්වේ එදා අධිකරණ ඇමතිවරය හැටියට විශේෂණී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කර මේ එතුමා කිව්වා එහෙම දෙයක් වෙන්නේ නැහැ මේක මේ විශේෂණී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිරයා ප්‍රජාතන්ත්‍රවාදී විදියට ශක්තිමත් වෙනවා විතරක් නෙමෙයි රටට විශාල හයියක් ලැබෙනවා කිව්වා හැබැයි අද එතුමා අපි දැනන් තියෙනවා අවුරුදු එකහමාරක් දෙකක් යනකොට අවුරුදු එකහමාරක් දෙකක් යනකොට ඒ අධිකරණ ඇමතිවරය අද මුදල් ඇමතිවරය හැටියට කියනවා අපි ලෑස්ති 20 අයින් කළ 19 ගේනවා නම් ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි ප්‍රමාද වෙලා හරි බුද්ධිය එහෙම නැත්නම් හරි දේ අවබෝධ කර ගැනීම අපි සතුටු වෙන කාතිකින්. ඒ නිසා ගරු මූලාසන වල මන්ත්‍රීතුමනි අපි වැහැදිලිවම කියනවා වර්තමාන ආණ්ඩුව ආපු වෙලේ ඉඳලා විශේෂණ ආණ්ඩුක්‍රම වෙනස් කරපු තැන ඉඳලා ජනාධිපතිවරයා වැඩ කරේ තමන් කතා කරන දේ තමයි මේ රටේ නීතිය කියලා එක වෙලාවක් කිව්වා. මහාන් තත්ත්වකමඩ ඒ වගේම තමන් කරන දේ තමන්ගේ කණ්ඩායම කීප දෙනෙක් එකතු කරගෙන මේ රටේ ඉන්න විශේෂඥයන් කියපු හැමදේම අයින් කරලා තමන් තමා හරි දේ කරන්න කියලා මම තමයි හොඳටම කරන්න කියලා
අවසන් කරන්න.
අද මේ රට මේ අවසනවන්තයන්ට දාලා තියෙන. ඒ නිසා අපි කියනවා තමුන්නාසිරට අද මේ රටේ ජනතාව ඉල්ලන සමස්ත ජනතාව මොකද්ද?
අවසන් කරන්න.
ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න ඒ වගේම මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරලා මේ රටේ නැවත අලුත් යුගයක් ආරම්භ කරන්න කියලා කියන්නේ අන්න ඒකට අවශ්‍ය අපි ඉදිරිපත් කළ දින විශ්වාසභංග දෙකට සහයෝගය දීලා මහජන නියෝජිත හැටියට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටින්නේ වචන සල්පේ කතා කරන අවස්ථාව දීන් පිළිබඳ සුදු අධිවෙන් මා වචන සල්පේ අවසන් කරනවා
ස්තුතියි ගරු නාලක බණ්ඩාර කොට්ටේගොඩ ගරු මන්තුමා මන්තුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා
ගරු මූලසාන උඩ මන්ත්‍රීතුමනි අද අපි දැවැන්ත ආර්ථික සහ විදේශ විනිමය අර්බුදයක මූඩමෙන් සිටින අවස්ථාවේදී අපි දැක්කා අද උදෑසන ගරු මුදල් අමාත්‍යතුමා ඉතාම පැහැදිලිව මේ රට වර්තමානයේ මූඩමෙන් සිටින අර්බුදය පිළිබඳව අපිට හොඳ පැහැදිලි කිරීමක් කරනවා. නමුත් මේ පාර්ලිමේන්තුව අපේ මන්ත්‍රීවරුන් කතා කරන ආකාරය දිහා බලපුවාම ගරු මුදල් අමාත්‍යතුමා පැහැදිලි කරපු එම අර්බුදය මං හිතන්නේ හරි කොනෙන් අල්ලගෙන නැහැ කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මේ අර්බුදය මොකක්ද? අද ජනතාව පාරට බැහැලා ඩීසල් ටික ඉල්ලනවා, පෙට්‍රල් ටික ඉල්ලනවා, ගෑස් ටික ඉල්ලනවා, පෝලිං ටික නැති කරන්න කියලා ඉල්ලනවා. තව පැත්තකින් සෞඛ්‍ය අමාත්‍යතුමා ඩොලර් හොයාගෙන, ඖෂධ ගන්න ඩොලර් හොයාගෙන ඒ ඔස්සේ විශාල කාර්යභාරයක් සිදු කරනවා. අතර මේ අර්බුදේ පටන් ගත්තේ විදේශ විනිමය අර්බුදයකින්. අපි දැක්කා පහුගිය කාලේ මේ විදේශ විනිමය අර්බුදේ නිසා ඇති වුණ බලශක්ති අර්බුදය නිසා ජනතාවට පාරට යන්න සිදුනා තිබ්බා. පෝලිං ඇති වුණා, ඩීසල් නැති වුණා, ගෑස් නැති වුණා. ඒත් එක්කම ඒ ඔස්සේ එළියට බැහැපු ස්වාධීන ජනතාව, ඒගොල්ලෝ දේශපාලන විසඳුම් ඉල්ලුවේ නැහැ. ස්වාධීන ජනතාව ඉල්ලුවේ පාරට බැහැලා නගරවල බෝඩ් අල්ලගෙන ඔවුන්ව කවුරුත් මුල් කාලේ මෙහෙව්වේ නැහැ. ඔවුන් ඉල්ලුවේ ගෑස් ටික දෙන්න, ඩීසල් ටික දෙන්න කියලා. නමුත් අද ඒක අසන දේශපාලන අල්බුදයක් ඉංගලා තියෙනවා. පීඩේට පත්‍ර හිටපු ඒ ජනතාවට මුවා වෙලා තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගන්න විවිධ පාර්ශ්ව පටු දේශපාලනය මෙතනින් කරන්න උත්සාහ කරනවා. අද අපි මේ පාර්ලිමේන්තුවේ මොකද කරන්නේ? අද කියනවා විශ්වාස භංග ගේන්න, දෝෂාභියෝග ගේන්නලු. නියෝජ්‍ය කතානායකවරයාට හෙට ඡන්දයක් තියෙනවා. දැන් අපිට ඩොලර් ලැබෙනවද? හෙට මෙතන නියෝජ්‍ය කතානායකතුමා පත්තුනාලා පස්සේ අපිට ඩොලර් එනවද? අගමැතිතුමා හෙට මාරුණොත් අපිට ඩොලර් ලැබෙනවද? ජනාධිපතිතුමා ඉවත් වෙලා ගියොත් අපිට ඩොලර් ලැබෙනවද? අපිට තියෙන විදේශ විනිමය අල්බුදයක්. අපි මේක හරිතනින් අල්ල ගන්න ඕනේ. හරිතනින් අල්ලගෙන හරිතනට විසඳුම් ලබා දෙන්න ඕනේ. අපි අපිට සර්වපාක්ෂික ආණ්ඩුව ගැන කතා කරනවා. අද අපිට ඔක්කොම පක්ෂ එකතු වෙලා මාධ්‍ය හමුවක් තියන්න පුළුවන් වුණාද විදේශ ශ්‍රමිකයන්ට කියන්න? කරුණාකරලා මේ වැඩේ කරන්න එපා. උන්ඩියල් හරහා එවන්න එපා. හවාල හරහා එවන්න එපා. කරුණාකරලා රාජ්‍ය බැංකු පද්ධතිය හරහා මේ මුදල් එවන්න කියලා සියලු පක්ෂ එකතු වෙලා මාධ්‍ය හමුවක් තියන්න පුළුවන් වුණාද? දැන් සර්වපාක්ෂික ආණ්ඩුව හදලා මොකද කරන්න යන්නේ? අඩුම ගානේ එක පුටුවේ වාඩි වෙලා එක මාධ්‍ය හැමෝම වාඩි වෙන්න බැරි පක්ෂ එක්කම එකතු වෙලා මේ රටේ ප්‍රශ්නේ විසඳයිද? ඒ නිසා ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මේ ප්‍රශ්නේ හරිතනින් අල්ලගන්න කියලා මං ඉල්ලා සිටිනවා. අපි දේශපාලන ප්‍රශ්න ප්‍රශ්නේ විසඳගමු. අපේ දේශ අපේ ආණ්ඩුව හදාගමු. අපි අපේ ජනතාවට අවශ්‍ය ඩීසල් ටික, මූලික අවශ්‍යතා ටික උද්දමනය නවත්ත ගන්න අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු කියලා මම මතක් කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම අපේ රටට ලැබෙන විදේශ විනිමය වලින් වැඩි ප්‍රතිශතයක් අපි මේ වෙද්දි පාවිච්චි කරන්නේ විදුලි බල අවශ්‍යතාවය සඳහා. අපි ඩීසල් ගේනවා, දැවිතෙල් ගේනවා, ඒවා පුච්චලා විදුලි බලය ලබා දෙනවා මිසක් අපේ වැඩි ප්‍රතිශතයක් අපේ රටේ අනෙක් දේවල් වලට අපි යොමු කරන්නේ නැහැ. ඒක නිසා මම අපේ ගරු විදුලි බල අමාත්‍යතුමන් ඉල්ලා සිටිනවා අපි වහාම විකල්ප බල ශක්තිය සඳහා යොමු විය යුතුයි. වහාම මේ වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද කරලා තියෙන ජල විදුලි බලාගාර, සුළං විදුලි බලාගාර, සූර්ය බලාගාර, උදම්ලර බලාගාර, මේ සියල්ල වහාම අපි සක්‍රිය කළ යුතුයි. මේ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කළ යුතුයි. අපි මේ දේශපාලන අරමුද පස්සේ විසඳගමු. අපි කළ යුතු අවශ්‍ය කටයුතු මේ මොහොතේ වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ගලු මන්ත්‍රීතුමනි, අපේ මාතෘභූමියේ මේ සියලු සම්පත් වලින් සපිරි භූමියක්. අපේ රටේ සෑම වර්ග අඩියකට මේ රටේ භූමියයි පැය 24න් පැය 12ක් ඉරේලිය ලැබෙනවා. මේ සෑම වර්ගඩියකින් අපිට ඩොලර් වෙනුවට විකල්පයක් හොයන්න පුළුවන්. මේ සෑම වර්ගඩියකටම හිරවැලිය වැටෙන අපිට ඩොලර් හොයන්න පුළුවන්. මේ රට හරහා හමා යන හැම සුළං ධාරාවකින්ම අපිට ඩොලර් හොයන්න පුළුවන්. මධ්‍යම කඳු කරේ ඉහළ සිට පහළට ගලන් එන හැම වතුර ලීටරයකින්ම නැවත නැවතත් විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ හරහා විශාල විදුලි ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම අද මෙම සියලු සම්පත් ටික එකතු කරලා ජල විදුලි නිෂ්පාදනය කරා නම් අර මට කලින් අපේ ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ බිලියන 5ක වර්ෂයකට රුපියල් බිලියන 5ක මුදලක් අපිට ඉතුරු කරන්න පුළුවන්. වර්ෂ 1977 කලින් මේ රටේ කඳුකරේ කුඩා හා සුද්ධ ජල විදුලි බලාගාර 1000කට අධික ප්‍රමාණයක් තිබ්බා. 77 විවෘත ආර්ථිකයත් එක්ක එකින් එක වැහිලා ගිහිල්ලා තේවතු ඇතුලේ තිබ්බ. ඒත් එක්කම කුඩා හා මධ්‍ය පරිමාණ සියලුම බලාගාර වැහිලා ගිහිල්ලා මීට දශකයකට පමණ කලින් තමයි ආපහු කුඩා විදුලි බලාගාර හදන්න ආරම්භ කරේ. ඒක නිසා විශේෂයෙන්ම අපි මේ පුනර්ජනනීය ශ්‍රේෂ්ඨ ගැන කතා කරද්දී මතක් කරන්න ඕනේ මේ පුනර්ජනනීය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එරෙහිව සලසුම් සහගත ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. පුනර්ජනනීය බලාගාර නවත්තලා දාන්න අන්න එතෙන්දී අපිට ලොකු වගකීමක් තියෙනවා. මම බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ඉංජිනේරුවෙක් වශයෙන් අපි සූදානම් ඇවිල්ලා අපේ දැනුම දෙන්න, අපි වෘත්තීයමය හැකියාව මේකට ලබා දෙලා මේකට මැදිහත් වෙන්න, එම මාෆියාව පරාජය කරන්න. විශේෂයෙන්ම අපිට වෘත්තිකයන් විදිහට ජනතාව විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා දීලා අපි පාර්ලිමේන්තුවට එව්වේ වෘත්තීය මූණුවරකින් මෙම් ප්‍රශ්නවලට මූණ දෙන්න, මෙම් ප්‍රශ්නවලට මැදිහත් වෙලා මේවා විසඳන්න. නමුත් අපි දැක්කා අද වෘත්තිකයන් දහස් ගණනක් විදුලි මණ්ඩලයේ එහා සමාන බලශක්ති අමාත්‍යාංශයේ ඒ අදාළ තනතුරු වල දහස් ගණනක් පඩි ගන්නවා. නමුත් ඔවුන් මොකද කරන්නේ? ඔවුන් තමන්ගේ ප්‍රශ්නේ මේක තමන්ගේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට මේ ප්‍රශ්නේ ඉදිරියට අරන් යන්න දීලා ඔවුන් ශබ්ද නොකර තමන්ගේ වෘත්තිජ නිපුණතාවය මේ සඳහා යොමු කරන්නේ නැතුව රජයෙන් මිලියන ගණන් බිලියන ගණන් පඩි අරගෙන ඉන්නවා. එහෙම කරන්න බෑ. ඔවුන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔවුන්නේ පටිගන්න ඔවුන්නේ රැකියාව යෙදෙන්නේ මේ බලශක්ති අර්බුදයේ විසඳන්න. ඒක නිසා අපි ඔවුන් එක්ක එකතු වෙලා මේ බලශක්ති අර්බුදයේ විසඳන්න අවශ්‍ය කටයුතු කරමු කියලා මම මේ ගරු සභාවට යෝජනා කරනවා. ඒත් එක්කම ගරු කතානායකතුමනි, අපේ වරාය සහ නාවික ඇමතුමා එදා ප්‍රකාශයක් කරා. එතුමා කියනවා දැනට ලංකාවට එන විදේශ නැව් සමාගම් රුපියල් වලින් ගෙවන්නේ. එතුමා පියවර ගත්තා ඩොලර් වලින් ගෙවන්න කියලා. දෙයනේ මෙච්චර කල් ගෙවුවේ රුපියල් වලින්ද? අපි බටහිර ජටිය හදද්දි, නගරහිර ජටිය හදන්න කතා කරද්දි, බටහිර ජටිය හදන්න කතා කරද්දි, හම්බන්තොට වරාය හදන්න කතා කරද්දි අපි සතුටු වුණා. අපි හිතුවා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපේ රටට එනවා කියලා. අන්තිමට එතුමා නියෝගයක් දෙනවා වහාම ඩොලර් වලින් ගෙවන්න කියලා. වසර 74ක් තිස්සේ නාවික ශේෂ්ත්‍රයේ ගෙව්වේ රුපියල් වලින්ද? මේවා සහගහන අපරාධ නෙවෙයිද? අරහෙ ඖෂධ නැතුව ඇමතුමා ඩොලර් හොයන්න රටවට යදවනවා, ලෝකෙ වට යනවා, මුදල් ඇමතුමා යනවා, හිට මුදල් ඇමතුමා ඉන්දියාවට ගිහිල්ලා විශාල සහනයක් කරන් ආවා, වර්තමාන මුදල් ඇමතුමා IMF ට යන්න ලෝකෙ හැමතැනටම යනවා, ජනාධිපතිතුමා එතුමාගේ වචනින්ම කියනවා නම් හිඟන්නෙක් වගේ හැම රටටම කතා කරලා ඩොලර් හොයනවා. අපේ රටට එන නැව් ටික ගෙවන්නේ රුපියල් වලින්ද? මොකද්ද මේ විහිළුව? ඒක නිසා කරුණාකර මේ ගැන හොයන්න, කවුද මේවට වාක්‍ය කිව්වද කියලා හොයන්න. මේ වගේ තව ඇති, මේ වගේ තව ඇති. අපිට ආරංචි වුණා තේ වෙන්දේසියත් යන්නේ රුපියල් වලින් කියලා. ඉතින් මේ වගේ දේවල් නිවැරදි කරන්න පුළුවන් ස්ථාන අපි නිවැරදි කරමු කියලා මම යෝජනා කරනවා. ඒත් එක්කම ගරු මූලාශ්‍රවට මන්ත්‍රීතුමනි, අද ජනතාව විශාල පීඩනයකට පත් වෙලා ඉන්නවා. අද ඩොලරේ අගේ ඉහළ යාමත් එක්ක විශාල පීඩනයකට මුහුණ දෙමින් ඉන්නවා. ඒත් එක්කම මේ ඩොලරේ අගය ගරු මුදල් නමැතිතුමා කියන විදිහට මේක කෘතිමව ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් මේ මුදල් අපි හැකි ඉක්මනට යලි රුපියල් 300ට වඩා අඩු සීමාවට ගත්තේ නැත්නම් ජනතාවට මේක දරා ගන්න බැරුව යනවා. එහෙම වුණොත් මේ චක්‍රය බිඳ වැටෙනවා, ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව බිඳ වැටෙනවා. ඒක නිසා අපි හැකි ඉක්මනට අවශ්‍ය පියවර ගත යුතුයි. වහාම මේ ඩොලරේ අගේ රුපියල් 300ට වඩා පල්ලෙ හැඩ ගන්න එහෙම අපිට කරගන්න බැරි වුණොත් පන්දන්න මේක කොච්චර දුරට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද කියලා අඩුම වශයෙන් 160ක් 64කවත් රජයේ හා පුද්ගලික අංශයේ පඩි වැඩි කිරීමක් සිදු කළ යුතු බව මම යෝජනා කරනවා. මම හිතන්නේ දැනටත් අපිට වැටුප් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා අපේ රජයේ ආදායමත් එක්ක. නමුත් අපිට ඩොලරේ 15කට ගන්න බැරුණොත් එහෙම මෙම චක්‍රේ බිඳ වැටෙනවා. මෙම චක්‍රේ බිඳ වැටුණොත් මම හිතන්නේ මේ රට මේ ගොඩ ගන්න මෙතනින් එහාට යන්න බැරි තැනක ආජික තත්ත්වයට පත් වෙනවා. අපි අද දන්නවා රජයේ සේවකයෝ ඔවුන්ගේ ඔවුන්ට ලැබෙන වැටුපෙන් ඩීසල් වැඩට යන්න එන්න ඩීසල් ටික ගහගත්තට පස්සේ ඔවුන්ගේ එදිනෙදා වියදම් වලට ආහාර ගැනීමට පවා ඔවුන්ට මේ මුදල් ප්‍රමාණවත් තමයි තිබව. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපි ඔක්කොම එකතු වෙලා සියලු පක්ෂ සියලු දෙනා එකතු වෙලා අපිට සර්වපාක්ෂික ආණ්ඩු හදන්න ඕනේ. මේක අර්බුදකාරී අවස්ථාවක්. අපි ඔක්කොම එකතු වෙමු. අපි එකතු වෙලා මේ ප්‍රශ්න ටික විසඳලා ඊට පස්සේ අපි දේශපාලනය කරමු. එතකොට කවුද හොඳටම කරේ කියලා එදාට හොයාගෙන එදාට ඒ ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දීලා ඔවුන්ට බලය ලබා දෙයි. ඒක නිසා බලය පස්සේ මේ අවස්ථාවේ යන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්කම මේක හොඳ අවස්ථාවක් ගනු මන්තුමනි. අපේ රටේ ජන ස්වාධීන ජනතාව පාරට බැස්සා. අද ඒකට දේශපාලනික මුහුණුවරක් ඇවිල්ලා තියෙනවා.
ගරු මන්තුමා තව විනාඩි දෙකක් තියෙනවා.
අද ස්වාධීන ජනතාව පාරට බැහැලා මේ රටේ සාධාරණ වෙනුවෙන් මේ රටේ දේවල් හරියට කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. අද ඒකට මේ පසු කාලිනව එකතු වුණ දේශපාලන බලල්ලත් නැත්තම් ඒක හොඳ ප්‍රවණතාවයක්. අපි රජයක් විදිහට දැන් අපි පක්ෂ විපක්ෂ 225ම උපරිමෙන් බැනුම් අහනවා. ජනතාව කියන්නේ මේක නිවැරදි කරන්න කියලා. ඉතින් අපිට මේක හොඳම අවස්ථාව තමයි දේශපාලනිකව අපිට ගන්න අපහසු තීරණ. නමුත් ජනතාවාදී රට වෙනුවෙන් දීර්ඝ කාලිනව මේ රටේ ජනතාව ශක්තිමත් වෙන අපහසු තීරණ ගන්න හොඳම අවස්ථාවක් අපිට ඉතිහාසය ලබා දීලා තියෙනවා. මේ වගේ අවස්ථාන් මම හිතන්නේ හැමදාම අපිට ලැබෙන්නේ නැහැ. දේශපාලනිකව අපහසු නමුත් රට වෙනුවෙන් කළ යුතු නිවැරදි තීරණ ගන්න හොඳම අවස්ථාවක් කියලා මම මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගෞරව සෙල්වරාස ගජේන්ද්‍ර කුමාර්.
மதிப்புக்குரிய அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்றைய தினம் கௌரவ நிதியமைச்சர் அவர்களால் சர்வதேச நாணய நிதியத்துடன் மேற்கொள்ளப்பட்ட உரையாடல்கள் தொடர்பாக அவரால் முன்வைக்கப்பட்ட அறிக்கை மீதான விவாதம் இங்கே நடைபெற்று கொண்டிருக்கின்றது. அதற்கு பிற்பாடு எதிர்க்கட்சி தரப்பிலிருந்தும் ஆளுங்க தரப்பிலிருந்தும் பலர் பல்வேறுபட்ட கருத்துக்களை முன்வைத்திருக்கின்றார்கள். இந்த நாடு இன்ன வரலாற்றில் என்றுமில்லாத அளவுக்கு மிக மோசமான ஒரு பொருளாதார நெருக்கடியை சந்தித்திருக்கின்றது. மொத்த உள்நாட்டு உற்பத்தி வீழ்ச்சி அடைந்திருக்கின்றது. அதே நேரம் அந்நிய செலாவணி கையிருப்பு தீர்ந்து போயிருக்கின்றது. இந்த ரெண்டு காரணங்களாலும் இன்று மக்கள் சொல்ல முடியாத துன்பங்களையும் துயரங்களையும் அனுபவிக்கின்ற ஒரு நிலைமை ஏற்பட்டிருக்கின்றது. அதற்கு தற்போது இருக்கின்ற ஆட்சியாளர்கள் முறைகேடான விதமாக கோடானு கோடி பணத்தை கொள்ளையடித்து இந்த நாட்டை குட்டிச்சூராக்கி இருக்கிறார்கள் என்பது இன்று மக்கள் வீதியிலிருந்து போராடுகின்ற மக்கள் அதனை வெளிப்படையாக குற்றஞ்சாட்டி கூறி வருகின்றார்கள். அதே நேரத்தில் இந்த எதிர்கட்சியினரும் அந்த விடயங்களை கூறிக்கொண்டிருக்கின்றார்கள். ஆனாலும் கூட இந்த பிரச்சனையை நிரந்தரமாக தீர்த்து வைக்கக்கூடிய அணுகுமுறைகள் தொடர்பாக அரசாங்கத்திடமோ அல்லது எதிர்த்திறப்பிடமோ ஒரு அனுபவத்திலே இந்த 74 வருட அனுபவங்களை அடிப்படையாக கொண்டு ஒரு பார்வை ஒன்று அவர்களுக்கு ஏற்பட்டிருக்கிறதா என்று சொல்லி சொன்னால் இல்லை என்று தான் சொல்ல வேண்டும். எங்களை பொறுத்தவரையிலே இந்த 74 ஆண்டுகளில் குறிப்பாக கடந்த 40 ஆண்டுகளாக இந்த ஆட்சியை கைப்பற்றியவர்கள் தமிழர்கள் இந்த நாட்டை பிரித்துவிடப் போகிறார்கள் என்று சொல்லி தமிழர்களுடைய உரிமைகளை மறுப்பதற்காக தமிழர்களை அழித்தொழித்து இந்த தீவை சிங்கள பௌத்த தீவாக மாற்றுவதற்காக தங்களை தேசபக்தர்களாக காட்டிக்கொண்டு சிங்கள மக்களை ஏமாற்றி ஆட்சி பீடத்தை ஏறி அந்த ஆட்சி பீடத்தில் இருந்து கொண்டு தங்களுடைய பொருளாதாரத்தை வளப்படுத்திக் கொள்ளுகின்ற நாட்டை கொள்ளையடிக்கின்ற செயல்பாடுகளை தான் மேற்கொண்டு வந்திருக்கின்றார்கள். இந்த காலப்பகுதி முழுவதிலுமே வடகிழக்கினுடைய பொருளாதாரம் திட்டமிட்ட ரீதியிலே முற்றாக அழிக்கப்பட்டிருக்கின்றது. அதே நேரத்திலே தென்பகுதியிலே உங்களுடைய தேசத்தினுடைய பொருளாதாரத்தை இந்த ஆட்சியாளர்கள் மாறி மாறி ஆட்சிக்கு வந்த ஆட்சியாளர்கள் கொள்ளையடித்து நாட்டை குட்டிச்சூராக்கி கொண்டே வந்திருக்கின்றார்கள். குறிப்பாக 2009 மே மாதத்தில் நீங்கள் ஒரு இன அழிப்பை செய்து தமிழ் மக்கள் மீதான அந்த இன அழிப்பு யுத்தத்தை நீங்கள் ஒரு மாபெரும் போர் வெற்றியாக நீங்கள் கொண்டாடிய பிற்பாடான இந்த 13 வருடங்களில் கூட வடகிழக்கினுடைய பொருளாதாரம் ரெண்டு அரசாங்கங்களினாலும், அது ராஜபக்ஷ அரசாங்கமாக இருக்கலாம் அல்லது அதுக்கு பின்னர் வந்த நல்லாட்சி அரசாங்கமாக இருக்கலாம், அந்த ரெண்டு அரசாங்கங்களாலும் திட்டமிட்டு அளிக்கப்பட்டிருக்கின்றது. இலங்கையினுடைய 2/3 பங்கு கடல் வடகிழக்கில் இருந்த பொழுதிலும் கூட அந்த வடகிழக்கு கடல் பிரதேசத்திலே தமிழர்கள் பொருளாதார ரீதியாக முன்னேறி விடாமல் அழிக்கின்ற செயல்பாடுகள் இந்த ரெண்டு அரசாங்கங்களாலும் திட்டமிட்ட ரீதியிலே மேற்கொள்ளப்பட்டு வந்திருக்கின்றது. கிட்டத்தட்ட 20 லட்சம் தமிழர்கள் புலம்பெயர்ந்த தேசங்களிலே வாழ்கின்ற போதிலும் கூட அவர்களுடைய பொருளாதாரத்தை இங்கே கொண்டு வந்து இந்த மண்ணிலே இந்த தேசத்தை வந்து முன்னேற்றுவதற்கான வடகிழக்கை முன்னேற்றுவதற்கான முயற்சிகளை தொடர்ச்சியாக வந்து தடுக்கப்பட்டு வந்திருக்கின்றது. இந்த காலப்பகுதியிலே இராணுவத்திற்கான பாதுகாப்பு செலவினங்களுக்கான ஒதுக்கீடு என்பது கிட்டத்தட்ட 14% 15% உங்களால் ஒதுக்கப்பட்டிருக்கின்றது. அது அதனுடைய 1/3 பங்கு வடகிழக்கிலே தமிழர்கள் மீதான ஒடுக்குமுறைகளை தொடர்வதற்காகத்தான் பயன்படுத்தப்பட்டிருக்கின்றது. ஆகவே இந்த இவ்வாறான இந்த செயல்பாடுகள் காரணமாக இந்த நாட்டினுடைய வளர்ச்சியிலே பெரும் பங்களிப்பு செய்யக்கூடிய வடகிழக்கு தமிழர் தேசம் பங்களிப்பு செய்ய முடியாமல் போனது மட்டுமல்லாமல் அவர்களுடைய பொருளாதாரம் திட்டமிட்ட ரீதியிலே அழிக்கப்பட்டிருக்கின்றது. இன்றும் கூட இந்த பிரச்சனையை வந்து கையாள்வதற்கு கௌரவ நிதியமைச்சர் அவர்களினால் முன்வைக்கப்பட்டிருக்கின்ற யோசனைகள் என்பது ஒருபொழுதும் கை கொடுக்கப் போவதில்லை. ஏனென்று சொன்னால் கடந்த 1.5 வருடங்களாக அவர் நிதியமைச்சராக இருந்த காலப்பகுதியிலே அவர் 20வது திருத்த சட்டத்தை முன்மொழிந்திருந்தார். அந்த 20வது திருத்த சட்டம் இந்த கொள்ளையர்களுக்கு வந்து அளவுக்கு அதிகமான அதிகாரங்களை வழங்கியிருக்கிறதே தவிர ஒருபொழுதும் நாட்டிலே இன நல்லிணக்கத்தை ஏற்படுத்துவதற்கோ அல்லது இந்த நாட்டை முன்னேற்றுவதற்கோ வழிவகுத்திருக்கவில்லை. அதே போன்று 19வது திருத்த சட்டம் மீண்டும் கொண்டுவரப்பட வேண்டும் என்று சொல்லி சொல்லப்படுகிறது. அந்த 19வது திருத்த சட்டம் நடைமுறையில் இருந்த பொழுதும் இந்த நாட்டினுடைய பணம் கோடானு கோடி 1000 கோடியாக கொள்ளையடிக்கப்பட்டிருக்கின்றது. அவ்வாறு கொள்ளையடிக்கப்பட்டவர்களுக்கு எதிராக இந்த நாடாளுமன்றத்திலே கொண்டுவரப்பட இருந்த நம்பிக்கையில்லா தீர்மானங்களில் இருந்து கூட அவர்கள் பாதுகாக்கப்பட்டிருக்கிறது. ஆகவே இந்த உங்களுடைய அணுகுமுறைகள் என்பது உங்களுடைய இந்த செயல்பாடுகள் என்பது ஒருபொழுதும் இந்த நாட்டை முன்னேற்ற பாதையில் கொண்டு செல்வதற்கு உதவியிருக்கவில்லை. இப்பொழுது நீங்கள் எடுக்கின்ற தீர்மானங்களும் உதவப்போவதில்லை. ஆகவே எங்களை பொறுத்தவரையிலே நாங்கள் உங்களுக்கு ஒன்றை தெளிவாக சொல்லுகின்றோம். நீங்கள் இந்த இனவாத மனநிலையில் இருந்து விடுபட வேண்டும். அதாவது இன்று எதிர்க்கட்சியினர் ஆளுங்கட்சிக்கு எதிராக சொல்லுகின்ற கருத்துக்கள் மக்கள் மத்தியிலே கவர்ச்சிகரமானதாகத்தான் இருக்கிறது. ஆளுங்கட்சியினர் குடும்பமாக சேர்ந்து அளித்திருக்கிறார்கள், இவ்வளவு இந்த இந்த இடங்களிலே கொள்ளையடித்து பணங்களை சேமித்து வைத்திருக்கிறார்கள், முதலீடு செய்திருக்கிறார்கள் என்று சொல்லுகின்ற பொழுது அவையெல்லாம் மிகவும் ஒரு மக்கள் போராடுகின்ற மக்களுக்கு வந்து உற்சாகம் அளிக்கின்ற செய்திகளாகத்தான் இருக்கின்றது வந்து. ஆனால் இந்த மாதிரி இன்று மட்டும் நடைபெறவில்லை, கடந்த காலங்களிலும் நடைபெற்றிருக்கிறது. நல்லாட்சி அரசாங்கத்திலே மத்திய வங்கி ஊழல் தொடர்பாக எதிர்கட்சியினர் பேசுகின்ற பொழுது ஒரு மிகப்பெரிய விடயத்தை அம்பலப்படுத்தி விட்டதாகவும், இவர்கள் ஆட்சிக்கு வந்தால் ஊழல் மோசடிகள் இல்லாமல் பரிசுத்தமாக இந்த நாட்டை ஆட்சி செய்வார்கள் என்றும் இந்த மக்கள் நம்ப வைக்கப்பட்டார்கள். ஆனால் நடந்தது என்ன? அவர்கள் ஆட்சிக்கு வந்து அவர்கள் முன்னிருந்தவர்களை விட பல மடங்கு கோடான கோடி அளவிலே வந்து கொள்ளையடிக்கின்ற செயற்பாடுகளைத்தான் முன்னெடுத்துக் கொண்டு வருகின்றார்கள். இவர்களுடைய இந்த களவுகளையும் இவர்களுடைய செயல்பாடுகளையும் மறைப்பதற்கு ஒரு புறத்திலே வந்து சர்வதேச சமூகம் தேசிய வீரர்களுக்கு தூக்கும் அழைக்கு கொண்டு செல்ல போகிறது என்று சொல்வதும், தமிழர்கள் நாட்டை பிடித்து தனிநாடாக போகிறார்கள், சிங்களவர்களுக்கு நாடில்லாமல் போக போகிறது என்று சொல்லி பொய்களை சொல்வதும் தான் உங்களுடைய முதலீடாக இருந்து கொண்டு வந்திருக்கின்றது. ஆகவே இந்த போக்கை நீங்கள் மாற்றிக்கொள்ள வேண்டும். எந்த ஒரு தலைவரும், எதிர்கட்சி வரிசையில் இருந்து உரையாற்றுகின்ற எந்த ஒரு தலைவருமே இந்த இன்று இந்த விவாதத்திலே கலந்து கொண்டு உரையாற்றிய எதிர்கட்சியினுடைய முக்கியஸ்தர்கள் கூட இந்த டோனா கான்பரன்ஸ் நடத்தப்பட வேண்டும் என்பதை பற்றி இங்கே கதைத்திருக்கின்றார்கள். ஆனால் இந்த நாட்டில் இருந்து உங்களுடைய இனவாத செயல்பாடுகள் காரணமாக வெளியேற்றப்பட்ட 20 லட்சம் வரையான தமிழர்கள் புலம்பெயர் தேசங்களிலே 1000 கோடி கோடிக்கு சொந்தக்காரர்களாக அந்த மண்ணிலே வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். அவர்கள் இந்த நாட்டுக்குள் அந்த நிதிகளை கொண்டு வருவார்களாக இருந்தால் இந்த நாட்டை இந்த நெருக்கடியில் இருந்து மீட்டெடுக்க முடியும். ஆனால் அந்த புலம்பெயர்ந்த மக்களுடைய அந்த உதவி, அந்த பணத்தை நாட்டுக்குள் கொண்டு வருவது தொடர்பாக உங்களிடம் சிந்தனைகள் எதுவுமே கிடையாது. ஏனென்று சொன்னால் உங்களுக்கு நன்றாக தெரியும், தமிழர்களுடைய பணத்தை கொண்டு வருவது பற்றி பேசினால் தமிழர்களுடைய பொருளாதார பலம் தமிழர்களுக்கு தெரிந்துவிடும், சிங்கள மக்களுக்கும் தெரிந்துவிடும். தமிழர்கள் தங்களுடைய அரசியல் விடுதலை என்ற நிலைப்பாட்டிலே உறுதியாக நிற்பார்கள். ஆகவே அதை பற்றி தொட்டுக்கூட பார்க்கக்கூடாது என்பதிலே கவனமாக இருக்கிறீர்கள். நாங்கள் உங்களிடம் கேட்கின்றோம், நீங்கள் எங்களுக்கு எங்களுடைய கோரிக்கைகளை நீங்கள் நிறைவேற்றுங்கள். இந்த நாட்டினுடைய ஒட்டியாட்சி அரசியலமைப்பை நீங்கள் மாற்றுங்கள். பௌத்த இனவாத சிந்தனையை குளிதோண்டி புதையுங்கள். இந்த நாட்டிலே வந்து தமிழர்களுடைய தேசத்தை நீங்கள் அங்கீகரியுங்கள். தமிழ் தேசத்தை அங்கீகரித்து ஒரு புதிய அரசியலமைப்பை கொண்டு வாருங்கள். நீங்கள் கொண்டுவர நினைக்கின்ற 21வது திருத்த சட்டம், 19வது திருத்தத்தை மீள கொண்டு வருதல் என்ற பெயரிலே கொண்டு வரப்போகிற 21வது திருத்த சட்டம் ஒருபொழுதும் உங்களை இந்த நெருக்கடியில் இருந்து காப்பாற்றப் போவதில்லை.
இன்னும்
ஒரு தரப்புக்கு ஆட்சியை கைப்பற்றுவதற்கு மட்டும்தான் அது வழிவகுக்கும். அந்த தரப்பும் அந்த கொள்ளைகளை தொடர்ந்து செய்து கொண்டுதான் இருக்க போகிறது. ஆகவே இந்த நாடு உருப்பட வேண்டுமாக இருந்தால் உங்களுடைய 74 ஆண்டுகால பாதையை நீங்கள் மாற்றிக்கொள்ளுங்கள். இந்த ராணுவ கட்டமைப்புகளை வடக்கு கிழக்கிலே வைத்துக் கொண்டு தமிழர்களை தொடர்ந்தும் அடிமையாக்கி அவர்களை பொருளாதார ரீதியாக முன்னேற விடாமல் ஒடுக்குகின்ற செயல்பாடுகளை உடனடியாக நிறுத்துங்கள். நீங்கள் எங்களுடைய தேசத்தை அங்கீகரித்து இந்த அரசியலமைப்பை, ஒட்டியாட்சியை ஒழித்து ஒரு சமஸ்டி அரசியலமைப்பை நீங்கள் கொண்டுவர முடியுமாக இருந்தால் புலத்திலே வாழுகின்ற லட்சக்கணக்கான தமிழர்களுடைய கோடான கோடி பணம் இந்த நாட்டுக்குள் வடகிழக்கு தேசத்தினுடைய முன்னேற்றத்திற்காக வருகின்ற பொழுது ஒட்டுமொத்தமான நாடும் முன்னேறும். யுத்தம் நீங்கள் நடத்திய பொழுது நீங்கள் 1000 கோடி செலவழித்து எங்கள் மீது யுத்த அழிவுகளை மேற்கொண்ட பொழுது அந்த இன அழிப்பில் இருந்து எங்களை
தற்காத்துக்
எங்களுடைய தேசிய தலைவர் பிரபாகரன் அவர்கள் கிட்டத்தட்ட 1/30 பங்குக்கு குறைவான புலிகள் இயக்கம் 30 பங்கு ஒரு மடங்கை அந்த இனத்தை காப்பதற்காக அந்த போராட்டத்திற்கு புலம்பெயர் மக்களிடம் இருந்து பெற்று பயன்படுத்தியது என்று சொன்னால் நீங்கள் அதிலிருந்து 30 மடங்கு அதிகமான நிதியை எங்களை அளிப்பதற்காக பயன்படுத்தி இருக்கிறீர்கள். அந்த போராட்டத்திற்கு வழங்கிய, இனத்தை காப்பதற்காக வழங்கிய அந்த நிதியை இன்று புலம்பெயர் தமிழர்கள் இந்த நாட்டினுடைய தேசத்தினுடைய முன்னேற்றத்திற்கு வழங்க தயாராக இருக்கிறார்கள். ஆனால் எங்களுடைய தேசம் அங்கீகரிக்கப்பட வேண்டும். அத்தோடு தமிழக முதல்வர் ஸ்டாலின் அவர்கள் இங்கு ஏற்பட்டிருக்கின்ற இந்த பொருளாதார நெருக்கடியிலே இந்த நாட்டு மக்களுக்கு உதவ முன்வந்திருப்பதை நாங்கள் வரவேற்கின்றோம், மகிழ்ச்சி அடைகின்றோம். ஆனால் அந்த இடத்திலே நான் அவரிடம் வினயமாக ஒரு கோரிக்கையை முன்வைக்கிறேன். நீங்கள் வழங்குகின்ற இந்த உணவுக்கான உதவிகள் என்பதை ஒரு குறிப்பிட்ட அளவிலே மட்டும்தான் உங்களால் வழங்க முடியும். ஆனால் நாங்கள் உங்களிடம் கேட்பது மீனை அல்ல, மீன் பிடிப்பதற்கான உபகரணங்களை எங்களுடைய கைகளிலே கொடுங்கள் என்று கேட்கின்றோம். அதாவது இந்த நாடு நிரந்தரமாக இந்த நெருக்கடியில் இருந்து மீண்டல நீங்கள் ஒரு உதவி செய்ய வேண்டும்.
நிறைவு செய்யுங்க.
இந்திய ஒன்றிய அரசுக்கு அழுத்தம் கொடுத்து இலங்கையிலே ஒட்டியாட்சி முறைமையை ஒழித்து தமிழ் தேசம் அங்கீகரிக்கப்பட்ட சமஸ்தி தீர்வை கொண்டு வருவதற்கு நீங்கள் பெருமனதோடு நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டு வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
நன்றி. ஆனரபிள் பிரதர்ஷனையாப்பா.
கரு உல்லாசனாரோட சபாபத்துமணி அப்பி காலையக்கிந்தல சமாஜ சாகச்சா ஒன்று காரணாவாக் பிலி வந்தவ அது கரு முதல் அமத்துமா பொம விவருத்த பிரகாஷா கெருவா முதல் அமத்தி வரை கட்டிட மே பிரகாஷ கரண்டத் துமாட் சித்தவுனே அப்பே ஆர்த்திகே மேத்தனம் பல்லம்பெல தீன தத்துவ தவதுரட்டத் நொக்கியாயிந்து பெரிய உணாம கேலா மட கல்பனா வேணும். விசேஷம் பசுகே மதிவரணே பொதுஜன பெருமுன பலேட்ட பத்கலே அப்பே லங்காவே லொக்கு வெனசக் பலாபுருத்துவே லங்காவே ஆண்டு தெகக் பத்துனா வெனசக் பலாபுருத்துவே கத்தமை தெதாஸ் பாலவே மைத்ரிபால் சிறிசேன மெத்துமாகி ராஜ்யே இட பஸ்ஸே அத்தியுனே மே கோட்டாபே ராஜபக்ச மெத்துமாகி ராஜ்யே ஹெபை மே ஆண்டு தெக்கெம்ம மகாஜனே பலாபுருத்துவேன வெனச இட்டுக்கரண்ட அப்போசத்துனு பவனங் சத்தியக் ஏகே அண்ணி ஜட்டே ஜனதாவ பலாபுருத்துனு தே அண்ணே அதாஸ் கரண்ணி ஹெம அன்சிம்ம பரிவர்த்தனீய வினசம் இங்க தனக்கு நெவே உள்ளு ரட்டையம் ராஜ்யான்சி இல்லங்கட்டு தேசபாலன்சி சமாஜான்சி ஏ ஹெம அன்சிக்கம பௌத்கலிகான்சி ஏ விசால வினசக் பலாபுருத்துனா மம ஹிதன்னே நே ஏ ரஜே வெனச ஹரியட தேரும் கத்த கேலா ஏ தேரும் நுகத்த விதரக் நிவை மே வார்த்தாவ கேன ஹட்டியட இகொல்ல கத்த ஆர்த்திக உபாய மார்க ஏம பிட்டிம்ம வெரதி உபாய மார்க போட பத்துன மம் மேகதி ரஜேட விதரக் துஸ்கியட கமத்தக் நே முகத மம தன்னவா ரஜே ஏம உனத் ஏக பிட்டிபாஸ் செய்தம சமார நிலதாரி கேனத் மட கியன்ன புலுவோ ஏ ஆய தசக கணனாவாக் அப்பே ஆர்த்திகே கமம் மக பிள்ளி வந்த ஏ ஏ ரஜன் பொறு கியுவ ஏ ரஜாங் முலா வேலுவ முகதேத்துவ ஏ ஹிட்டபு கிசிம முதல் அமைதி வரே ஆர்த்திக வசேங் துரு துரு ஹரியாக்கார தன்னாய நெவே ஏனிசா ஏ ஆயிட்ட கியப்புவாம ஏ ஆய பிலி அரகன ஏ சமார தீந்து கத்ததேன் கொந்தம் உதாரணம் தமாய் மே பது பிரதிபத்திய மே பது பிரதிபத்திய கௌரவத் கரண்டு கேப்பு கண்ணுவே முகத மன மதக்காய் ஏ பது பணத்தை அடுத்து கிணக்கி ஆதாயம் நிரூபணே வெண்ணி தமல் லபன வெட்டுப தமல் லபன வினத் ஆதாயம் பிரபவியன் அடுகரணே தமங் பிற்றாட்டக நிவாடு கட்டுக்கியான ஏகட வியதங்கரு முதல் பவாகரு சபாபத்துமனி ஆதாயம் ஹட்டிட்டு கணங்கரம் திபுன இத்தாம் வந்து நிர்வாச்சனையா முகத சமார பௌத்கலிகான்சே மே நூலே ரிங்கலேண்ட நோய் குத்தேவால் கெருவோம் மம தன்னோ சமாரலாவட பல்லண்ட கேமதேனே கத் மில்லியன கானத்தாலா பது தலை ரிங்கலகியா இக்க வெனஸ்கரண தமா இக்க கெனாவே கௌரு கெனாவத் தே ஆண்டு கரபு இத்தா ஹொந்த வெடக்கே ஏ வாகேம லக்ஷ ஹயட வெடி ஆதாயமக் லமன ஹெம புத்கலேக்ம பத்தட யடத் துன ஏ வாகேம உபேனேட்டு கெவீமே கிரமையாக கேட்டதே நிச்சித கிரமேக்கும் பசே இகொல்லாம் கிவான் உண எனிசா லங்காய பதுவாதாயம் வெடி உண மட மதக்காய் தீவுகூட சேகர அமத்துமா மே புட்டுவல இந்தல ஹம அயவாயக்கம லங்காவி பது ஆதாயமே பசு பசட ஏன் பிலிமந்த நொக்கலேத்து காரியாக கேட்டது தலக்கல பது பிரமாணி வெடி கரண்டுகள் ஹமதாம் கியூவ என்சா மேக பக்ஷ தேக பிரச்சன நிவே அப்பேரட்டே ஆர்த்திக கலமனாகரணே பிலிமந்த பிரச்சன ரஜே அசமத்துனா ஏ ஆர்த்திக கலமனாக்கரணே நிவரதி திசாவட கெனியன் தங்க அப்படி கத்தோ லங்கா கணிதத்தேல் சன்ஸ்தாவ ஹமதாம கணிதத்தேல் சப்பியும் கெருவே தமங் கென்னன முதல்ட அடுவே தெதாஸ் தொலாய் இந்தல ஏ வாகம விதுலி வால ஆயத்தன வல்ட விதுலி வால மண்ணலேட பௌத்கலிக விதுலி வால ஆயத்தன வல்ட ஏ வாகம ரஜே ஆயத்தன வல்ட நுமிலே நயகவிமே கிரமே பதனம் மத்த லபாதுன்ன එනිසා අද කණිද තෙල් සංස්ථාව ලංකාවේ ප්‍රධාන බැංකු දෙකට දල වශයෙන් ආසන්න වශයෙන් හෝ දල වශයෙන් රුපියල් ඩොලර් බිලියන 4ක් ගෙවන්න තියෙනවා. අපේ සංචිතවල කරු සභාවතුමනි එක ඩොලරයක්වත් නැහැ. ඒ නිසා මේ බැංකු ක්‍රමය විතරක් නෙවෙයි මුළු ආර්ථිකයේම බරපතල පසුබෑමකට ලක් වෙලා තියෙනවා. හැබැයි මං ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ගෝල් ෆේස් අරගලය තමයි මේක කරලියට ගෙනාවේ. අඩුගානේ ආණ්ඩුවට තේරුනේ එතකොටයි ප්‍රශ්නයක් තියෙනවා කියලා. අඩුගානේ අපි එක්කවත් අද වෙනකම් ඇයි අපි ස්වාධීන උනේ කියලා අහන්න තරම් මේ රජයේ කාරුණික උනේ නැහැ. අපි කතා කරන්නේ එකයි, ඒ තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්නේ නැතුව හුදු වார்த்தාවක් ඉදිරිපත් කිරීම ඇති ඵලය මොකද්ද? මේක හරියට මරණ සාතිකයක් ඉදිරිපත් කරුවා වගේ. මේකේ තියෙන්නේ අපිට වියදම් වැඩි, ගෙවන්න බෑ, මෙන්න මේ වාගේ තත්ත්වයක් අපිට තියෙන්නේ කියලා, සහ අපිට සතවාක්වත් විදේශ මුදල් නැහැ කියලා කියලා අන්තිමට කියනවා ජූනි මාසෙන් පස්සේ අපිට තෙල් ටිකවත් ගෙන්න ගන්න සල්ලි නැති වෙයි කියලා. මේ ප්‍රකාශයේ මතම මේ විවාදය පවත්වනට වඩා මං කැමති කරු සභාපතිතුමනි ඊට ඉස්සරහට යන්න. මොකද්ද මේ ඊට පස්සේ කරන්න ඕනේ? අපි කොහොමද විදේශ මුදල් ගෙන්නන්නේ? අපි කොහොමද මේ රටේ අභ්‍යන්තර අපේ අංශයේ ප්‍රතිසංස්කරණය කරන්න? ප්‍රතිසංස්කරණය කියපු ගාම සමහර වෘත්තීය සමිති කිපෙනවා. මං දැක්ක ලංකා බැංකු සංගමයක් මුදල් ඇමතුමාගේ ප්‍රකාශයට විරුද්ධ ප්‍රකාශයක් කළා තියෙනවා. දැන් අපි කවුරුත් කල්පනා කරනවාද අපේ රාජ්‍යංශයේ ප්‍රතිසංස්කරණය කරන්නේ කොහොමද කියලා? ප්‍රතිසංස්කරණය කරන මොඩලයන් රාශියක් තියෙනවා. වැඩ කරන පන්ති එකතු කරගන්න මොඩලයන් තියෙනවා. වැඩ කරන පන්ති අතාරලා කරන මොඩලයන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වார்த்தාවත් එක්ක මං ඉල්ලා හිටනවා මුදල් ඇමතුමාගෙන් දේශීය සහ විදේශීය අපේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් වෙන විදිහේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකුත් මේ ආණ්ඩුව ඉදිරිපත් කරන්න කියලා. නැත්තම් මේක සාර්ථක වார்த்தාවක් නෙමෙයි, මේක අර්ධ වார்த்தාවක්. අර්ධ වார்த்தාවක් සාර්ථක වார்த்தාවක් බවට පත් වෙන නම් මේ වார்த்தාවට එකතු වෙන්න ඕනේ කොහොමද කරන්න කියලා. මොකද ආණ්ඩුව කෙරෙහි මුළු ලෝකයේම ආද විශාල විවේචනයක් තියෙනවා. අපි මොනවා කතා කරුවත් පළවෙනි වතාවට එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඕන කියපු කණ්ඩායම්ම අද ලෝකේ විවිධ රටවල්වත් ගිහිල්ලා එයා එපා කියලා. ඒක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ ප්‍රශ්නේ ඇඩ්‍රස් කරන්න නම් විනිවිද පෙරෙන සුළු භාවය සහිත නව ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයි කියලා මම මේ සභාවට ඉදිරිපත් කරන්න කැමතියි. අපිට වැඩි වෙලාවක් නැහැ. අපි හැමදාම මේ සභාවට එනෝ, අපි කතා කරනෝ. මම තාම විශ්වාස කරන්නේ මේ තියෙන බැරෑරුම මුළු රජයේ බොහෝ දෙනෙක් තේරුම් අරන් ඉන්නවා කියලා. විශේෂයෙන් ඉදිරිපළ තේරුම් අරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නායක කාරකාදීන් තේරුම් අරන් ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ තාමත් ඒගොල්ල කල්පනා කරන්නේ මේක ඔහේ කාලයක් ගියාම නැවතිලා මේක සාමාන්‍යයෙන් සමහන් වෙයි කියලා. සමහරු මේක උත්සාහ කරනවා 71 72 ට සමහන් කරන්න. මම ඒක පිළිගන්නේ නැහැ. සමහරු කල්පනා කරනවා මේක 88 89 ට ලඟු කරන්න. මම ඒක කල්පනා කරන්නේ නැහැ. මේ රටේ අද තිබෙන්නේ සමාජ වෙනසක් පිළිබඳ අනගාන මහ දැවැන්ත ජන අලගරයක්. ඒ අරගලයට විසඳුම් දෙන්න මේ පාර්ලිමේන්තුවට බැරි නම් මේ පාර්ලිමේන්තුවේ අපි කාටවත් සුජාතභාවයක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ වාඩි ගන්නවත් කතා කරන්නවත් ඒක තමයි සමාජය කියන්නේ. මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් නොගෙන ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් බවට පත් වුණා. ඒක දැන් දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා. එක සැරේ තුන් ආකාරයක ප්‍රශ්න ගණනාවක් ඇති වුණු ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ. පාර්ලිමේන්තුවක් තමයි අපිට තියෙන්නේ.
ගරුමන්තුමා විනාඩි දෙකක් තියෙනවා.
ඒ නිසා මම ඉල්ලා හිටිනවා අපිට කරුණාකර මේක විසඳන මග කියන්නේ. මෙන්න මේ විදිහට අපි ඩොලර් ගෙන්නන්නේ. අපි දන්නවා IMF එක සමග කතා කිරීමෙන් මම නක් මේක විසඳෙන්නේ නැහැ. IMF එක යෝජනා කළා තියෙනවා කාරණා හතරක් පහක් මේක කරන්න කියලා. ආණ්ඩුව අද වෙනකම් වචනයක්වත් ඒකට කතා කරන්නේ නැහැ. වචනයක්වත් කතා කරන්නේ. මේක බාර දෙල තුන මුදල් ඇමතුමාට කොටසක්, බාර දෙල තුන මහ බැංකු අධිපතිට කොටසක්. නමුත් එහෙම නෙමෙයි, මේක මුළු රජයේම කොටසක්, අපෙත් කොටසක්. අපිත් ලෑස්ති සමහර විසඳුම් ඉදිරිපත් කරන්න. හැබැයි රජය එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා රජය පැත්තෙන් ඉස්සරලා කරන්න ඕනේ. අපෙන් අහනවට වඩා IMF එක ගෙනල්ලා තියෙන ප්‍රතිසංස් කරන වැඩපිළිවෙල මෙන්න මේ දිශාවට මෙන්න මේ කාලේ මෙන්න මේ දවසේ අපි මේක කරනවා කියලා කියන එක සමහර ඒවා අමිහිරි සමහර ඒවා වැරදි සමහර ඒවා අමිහිරි ඇත්ත නමුත් ඒ අමිහිරි දේවල් අපි කෑවේ නැත්තම් අපි කාටවත් අපේ රටට ශ්‍රී ලංකාව කියන්න හම්බෙන්නේ නැහැ මොකද ඒ තරමට මේක පල්ලෙය බහිනු අද වුණත් ගරු සභාපතිතුමනි බලන්න ගිහිල්ලා රාත් 12 එක වෙනකන් හැම කෙනෙක්ම ඉන්දන පොලිමක ඉන්නවා මං ඊයේත් බලාගෙන ආවා ඒ මිනිස්සුගේ කාලේ කල්පනා කරලා බලන්න රෑ වැස්ස අවුව පින්න කිසි දෙයක් බලන්න නැතුව හැබැයි තාමත් මේ ප්‍රශ්නය පිළිබඳ අපිට ඉන්දන අවශ්‍ය වෙන්නේ මොන අංශවලටද කොහොමද ඒ අංශවලට අපි මේක ඉදිරියේදී දෙන්නේ මෙන්න මේවා අකණ්ඩව පවත්වාගෙන යන්නේ කොහොමද අපරණ ශේෂ්ත්‍රය ගෙනියන්නේ කොහොමද මේවා ගැන වගේ වගක් නැතුව ආණ්ඩුව ඉන්නේ ගැන මට හරිම කනගාටුයි මමත් මේ පොදු ජන පෙරමුණ එහෙම නැත්නම් මේ පොදු ජනයා විසින් කියන අපි හැමදාම කියන ආණ්ඩුවල අවුරුදු ගාණක් හිටපු කෙනෙක් නමුත් මේ ඉස්සර ආණ්ඩුව මෙහෙම හැසිරුන්නේ නැහැ අද ඔබ හැසිරෙන්නේ අඳ බාලය වගේ ඔබට අඩු ගානේ ඔබ ඉදිරියේ තියෙන තර්ජනේවත් තේරෙන්නේ නැහැ මං ඉල්ලා හිටිනවා කරුණාකරලා ඉස්සල්ලා ඔබ ප්‍රොඇක්ටිව් වෙන්න අනික් කයට කතා කරන්න ඉස්සෙල්ලා එතකොට ඒ අය ඔබට කතා කරයි
ගරුමන්තුමා අවසන් කරන්න
ඒ නිසා ඔබ ඉදිරිපත් නොවි මේ වෙනස්කම මේ කෙරුවේ නැත්තම් ඒ කියන්නේ මේකේ ඌඩ පූර්ණේ නොකොලොත් දෙවෙනි කොටස ඉදිරිපත් නොකොලොත් මේ ආණ්ඩුවට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවත් කිසිම සුජාත භාවයක් නැත්නම් පාවට පත් කරන්න වෙනවා ඔබ මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන්න
බොහොම ස්තුතියි ඔනරබල් රෝහණ බණ්ඩාර
ගරු මූලාසන හොබවන ගරු මන්තුමනි මම හිතන්නේ අද දවසේ අපි උදෑසනම අපි දැක්කා අපේ වර්තමාන මුදල් ඇමතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ගේ මේ දවස්වල දුරු අධ්‍යයනය තමන් හඳුනාගත්ු දේ IMF එකත් එක්ක ගනුදෙනු කරනකොට එතුමාට මුණ දෙන්න වෙච්ච සිදුවීම් ටික එතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා මම හිතන්නේ එතුමා තමන්ගේ සුපුරුදු රාජකාරීමේ කාර්යය තමයි නැවතත් පාර්ලිමේන්තුවේ ලා දතු මේ රාජපක්ෂවරුන් කරන්න කියන එක තමයි මගේ විශ්වාසය මොකද මේ රාජපක්ෂවරු අපි දන්නවා ඉතිහාස 2015 පස්සේ මගේ දේශපාලනය අනුව 2015 පස්සේ රාජපක්ෂවරු නිතරම විශ්වාස කරපු දෙගොල්ලක් හිටියා එකක් තමයි මේ රටේ අදුෂමාන බලවේගයන් සියල්ල තමයි රාජපක්ෂවරු ඉහමුදින් තියාගෙන විශ්වාස කරපු එක පාක්ෂයක් අනිත් කොටස තමයි අලි සබ්රි මැතිතුමා පෞගේ කාලේ මෙතුමලාගේ තිබිච්ච නඩු සියල්ලම වෙනුවෙන් අධිකරණයට ගිහිල්ලා මේ වෙනුවෙන් පෙනිහිටි එතුමා ඒ වෙනුවෙන් එතුමාට ලැබිච්ච දායාදේ තෑග්ග තමයි එතුමාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඊට පස්සේ කැබිනට් ඇමති ධූරයක් එක්ක එතුමා ආවා අදත් එතුමා උදෑසන නැගිටලා කරේ අර අපි උසාවියට අපි ගිහිල්ලා ඉන්නකොට දැකලා තියෙනවා පෙරකදෝරු මහත්තුරු අර වර්ධකරුවන්ගේ මොකක් හරි දෙයකට වර්ධකරුවාගේ නම අඬ ගහනකොට නැගී හිටිනවා ඇවිල්ලා කියනවා ගරු ස්වාමීනි පෙර වැඩි කිසිවක් මුකුත් නැහැ වර්ධ පිළිගන්නවා ස්වාමීනි පෙර වැඩි කිසිවක් නැහැ මොකක් හරි දඬුවමකට යටත්ව මේකට සාධාරණ කිස්ත කළ දෙන්න අන්න ඒ වගේ කටයුත්තක් තමයි අද අපේ අලි සබ්රි මැතිතුමා නැතත් කරේ එතුමා කියනවා අපි පිළිගන්නවා බදු සහන දීපයක වැරදි බිලියන 600කට වැඩිය වසරකට මෙරටේ රාජ්‍ය ආදායමට අහිමි කරපු එක වැරදි එතකොට පොහොර සම්බන්ධව ගත්තා වූ තීන්දුව වැරදි මේ වගේ බොහෝ දේවල් බදු අඩු කරපු එක වැරදි මේ වගේ බොහෝ දේවල් එතුමා කියලා මේකට වැරද්ද ඉල්ලනවා දැන් අපි සාමාන්‍යයෙන් වැරදි තියෙනවා වැරද්දකට දඬුවමකට යටත්ව සහ එක්කෝ ප්‍රජා සේවයට දායක යටත්ව මොන හරි දඬුවමක් නියම කරලා විනාශ කරන්න පුළුවන් දේවල් හැබැයි අද මේ රාජපක්ෂවරු මේ ගත්ත තීන්දුව හරහා මේ පාර්ලිමේන්තුවේ අද 225ක් අපි වගකීතුයි කියලා එළියේ ජනතාව කියනවා අපි මේ පාර්ලිමේන්තුව තුළ ඉන්නකොට අපි හැමදාම දැකපු දේ අපිත් වගේම ආණ්ඩු පක්ෂ නියෝජනය කරන අද මේ බොහෝ දෙනෙක් අද කතා කරලා කියලා දැන් අපි ඔක්කොම සාමිකම විසඳමු කියලා හැබැයි මේ කියන ඔක්කොම පහුගිය කාලේ අතීස්සුවේ කවුරු විසින් ගෙනාවු තීන්දුව වලටද මේ ඔබතුමාලගේ ඔය පැත්ත නියෝජනය කරන කවුද කියන්නකෝ මේ බදු සහන කෝටිපතියන්ට දෙන්න ගේනකොට ඒකට අනුමත කරපු ඒකට හර්ධ සාක්ෂි එකක වෙච්චි පිරිසක් මේ පැත්තේ ඉන්නවද නෑ මේ ඉහෙළම පුටුවෙන් ආපු තීන්දුව ටික එක පෞලක්ෂින් තීන්දුව අරගෙන ගිනල්ලා මේ රටේ පාර්ලිමේන්තුවේ ඔබවුවාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන්ගේ හෘද සාක්ෂිය පසකින් තියලා තමන්ගේ മന്ത്രി ධූරය ආරක්ෂා කරගන්න තමන්ගේ ඇමති ධූරය ආරක්ෂා කරගන්න අත උස්සලා කරමු වැරදි ටිකනේ එතකොට ඒ ටික මේ දැන් කරලා ඒ ටික අද උඩු දුවලා අද ඒක රටේ ජනතාවට නැවත ආපහු හරව ගන්න බැරි තැනකට පත් කරලා රටේ ජීවිතයක් අද අහිමි වෙලා තියෙනවා මේ රටේ දැන් කියන අපි ඔක්කොම එකතුලා මේ ප්‍රශ්න විසඳගමු කියලා අපි පාර්ලිමේන්තුවේ ඔක්කොම එකතු වෙන්න පුළුවන් හැබැයි මෙරටේ ශ්‍රම බලකාය අද කොතනද ඉන්නේ මෙරටේ ශ්‍රම බලකාය පාරවල් වල පෝලිංග වල අද දැන් දවස් 28ක් කරනවා ගෝල් පේස් එකේ ගෝටගම ගෝටගෝග හෝම් ගමේ ඇවිල්ලා නතර වෙලා තව පිරිසක් ඉන්න මයිනගෝ ගමේ නතර වෙලා තව පිරිසක් ඒ වගේ සාකා නිර්මාණය කරලා එක එක නගරවල හැමතැනම හෝම් හදාගෙන එතකොට මේ අය නැතුව කොහොමද මේ රටේ අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ
මෙරටේ ශ්‍රම බලකාය තැන් තැන් වල නතර කරලා තව සමහරු ඉන්නවා සෙට් ගානේ පෝලිං වල තව සමහරු ඉන්නවා ගෑස් පෝලිං වල මෙහෙම තියාගෙනද අපි මේ පාර්ලිමේන්තු තුල කතා කරලා මේ ප්‍රශ්නේ විසඳුම් හොයන්නේ ඒ නිසා අපි දැකපු දෙයක් තමයි මේ අර්බුදයේ පළවෙනි වටාට පිට පුපුරලා පිටාර ගලන්න පටන් ගත්තේ මිරිහානේ ජනාධිපතිවගේ නිවස ඉස්සරහ පිට ඉතින් එතනින් ඒක පටන් ගන්න උතර අතිවිචි අර්බුදයේදී ඇහිච්ච අපිට දේවල් දිනන අපි ඒකට අහුම්කක් දෙන්න ඉස්සල් එතනින් මොකද්ද කිව්වේ ජනතාව වට කරගෙන ජනාධිපතිවගේ මන්ත්‍රී වට කරගෙන කිව්වේ ගෝටා ගෝ ඒ වගේම කියනවා අපිට අහන තව කතාවක් පිස්සෙක් 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 කියලා කියනවා එතකොට මෙවට අපි අහුම්කක් දෙන්න එතකොට ජනතාව කියන්නේ මේ එළියට යන්න කියලා කාටද? එතකොට ඒක එළියට යවන්නේ නැතුව ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව අපි මෙතන උඩ පැනගෙන මොන විකල්ප කරන්න හැදුවත් මේ ඔලුගෙඩි 225 ඇතුළෙම අපි කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? විපක්ෂයේ තිබිච්ච මන්ත්‍රී දුර ප්‍රමාණය පුතුමලා දන්නෝ. දැන් අද විශ්වාස භංගය ගෙනාවාම හෙට විශ්වාස භංගයට ජනතාව මේ අය දඩු කඳේට පත් කරගෙන නැත්තම් නිවාස අඩසියේ තියාගෙන ඉඳලා සමහරු හෘද සාක්ෂියට විරුද්ධව තමන්ගේ පක්ෂ ප්‍රතිපක්ෂයට විරුද්ධව සමහරු විශ්වාස භංගයට අත උස්සයි ජනතාව තමන්ව අඩසියේ තියාගෙන ඉඳලා ජනතාව අධිකරණයට යන්න බය හින්දා හැබැයි හෘද සාක්ෂියට ගංගව කවුරුවත් මෙතන මේ ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන මං හිතන්නේ විශ්වාස භංගයට සහයෝගය දෙයි කියලා අපි 40 ගාණක් ඉඳගෙන තව විපක්ෂයට අපිට දෙන සහයෝගය දෙන්න ඉතා සුළුතර පිරිසක් එක්ක අපි 60 ගාණක් විතර එකතු වෙලා ආණ්ඩුවක් හදන්න පුළුවන්ද අපි යම් කිසි අර්බුද තියෙන ආණ්ඩුවක් අරගෙන ඒක ක්‍රමානුකූලව ගොඩනගාගෙන එනකොට මේ අද පසුබෑලා ඉන්න අද අර යුද්ධදී අපි දන්නවනේ උපක්‍රමශීලීව යුද හමුදාවත් පසුබයින යම් කිසි වෙලා ඒ පසුබෑම තමයි මේ පසුබෑලා තියෙන්නේ මේ කට්ටිය දන්නවා රජා ආරක්ෂා කරලා මේ රජාගේ වටේ හිටිය සෙම්පජෝ ටික පොඩ්ඩක් පසුබෑලා දිනනවා තාම ජනාධිපතිතුමා ඒ විදිහට වැළපෙනවා ඒ හින්දා මේ සෙම්පතියෝ ටික ආරක්ෂකයෝ ටික හැමති සහෝදරයෝ ටික පහු බහැලා හැමතිගන් ටික පරිත්‍යාග කරලා තාම රජා ඉන්න පුටුවේ රජා පුටුවේ තියාගෙන සෙම්පතියෝ ටික පසු බැස්සා කියලා යුද්ධය අවසන් වෙන්නේ නැහැ ඒ නිසා යුද්ධ ජයග්‍රහණය කරන්න නම් රජා අපි පරාජය කරන්න ඕනේ නැත්නම් ඝාතනය කරන්න ඒ නිසා මේ අර අර අපේ අලි සබ්රි මැතිතුමා උසාවියට ඉදිරිපත් වෙලා කියනවා වගේ දඬුවමට යටත්ව මොකක් හරි විදියකද මේකට දැන් දඬුවමක් තියෙන්න ඕනේ දොර් ජනාධිපතිතුමා කරා වූ වරදි ටික දැන් ජනාධිපතිතුමා පිළිගත්තා දැන් ජනාධිපතිතුමා කියනවා දැන් අද මේ රටේ මේ සියලුම අර්බුද නිර්මාණය වෙන්න ප්‍රධානම වශයෙන් උනේ මේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කිරීම දැන් අදත් ඒ කෘෂි අදත් මේ යලකන්නේ ආරම්භ කළා තියෙන මේ මාසේ පළවෙනි දෙල අපේ ප්‍රදේශ වල වතුර නිකුත් කළා තියෙන ඒ වතුර නිකුත් කිරීමේ ඉඳලා ප්‍රශ්න වෙනදා දීපු යල මුර ප්‍රමාණය ලබා දෙන්නේ නැහැ දින දිනේ දෙලබා දීපු දින ගාන ලබා දෙන්නේ නැහැ ඒ වගේ වඩා වගා කරන්න දීපු අක්කර ගානේ 75යි වගා කරන්න දෙන්නේ ඒකිනුත් වී වගා කරන්න දෙන්නේ තව සුළු ප්‍රමාණයක් එනිසා මෙවැනි ප්‍රශ්න තවත් නිර්මාණය කරලා මම මේ වැරද්ද කරායි කියලා පිළි අරගෙන ඉන්නවා එතකොට මේ වගේ සුළු වැරද්දක් නම් අර කසිප්පු ටිකක් විකුණලා එහෙම නැත්නම් මොකක් හරි මෝටර් සයිකලයක මේ හෙල්මට් ටැග් නැතුව ගිහිල්ලා ලයිසන් ඉන්ෂුරන්ස් නැතුව ගිහිල්ලා ඉරක් කපලා ඒ වගේ එකක් නම් අපිට සුළු දඬුවමක් දෙන්න දිරුවා හැබැයි මේක මුළු රටක් ජාතියක් විනාශ කරපු තීන්දුවක් ගත්ත තත්ත්වයක් එනිසා මේ රටක් ජාතියක් පිටිපස්සට ගෙනිහිල්ලා රටක් ජාතියක් විනාශ කරලා
ගරු සභාපතිතුමනි එතුමාගේ කතාවේදී මට ඇහුණා මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් රජා ඝාතනය කරන්න ඕනේ කියලා. ඒක මම හිතන්නේ ඉල්ලාස් කරගන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා.
හරි බොහොම ස්තුතියි. ඔබතුමා කතා කරගෙන යන්න.
ඔබතුමා රජා කියන එක වරද්ද ගන්න නැති. මම මේ කියේ ජනාත්ම ඝාතනය කරන්න ඕන කියලා නෙමෙයි යුද්ධයේ අවසන් මම යුද්ධයක් යුද්ධ උදා ඔබතුමා උදාහරණයක් පටන් වාඩි වෙන්න ඔය පොයින්ට් බෝඩ් යන මම ඒකට උත්තර දෙන්න. හරි රජා කියලා කිව්වේ මේ උදාහරණයක් විතරයි. මේ අපිට මේ සත්තු ඝාතනය කරලා පාප කර්ම වලට මුහුණ දෙන්න ඕනේ නැහැ. ඒ නිසා මේ රටේ මිනිස්සු පාප කර්මට යන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ යුද්ධයක් නම් යුද්ධය අවසන් වෙන ක්‍රමවේදය මම කිව්වේ. යුද්ධයට නායක ප්‍රභාකරන් මරපුවාම තමයි ලීටි යුද්ධය අවසන් වුනේ. රෝහණ විජේවීර ඝාතනය කරපුවාම තමයි ඒ යුද්ධය අවසන් වුනේ. ඒ නිසා මේක යුද්ධයක් නා. මේ යුද්ධේ වැරදි කරුවා නායකත්වය දීපු කෙනා මේකට බරපතල දඬුවමකට යටත් වෙන්න ඕනේ. එහෙම නොත් තමයි මේක අවසන් කරන්න පුළුවන්. එහෙම නැතුව මේ 225 අතරේ අර පැත්තටයි මේ පැත්තටයි මේ පැත්තටයි කරොන් ගහලා මේ සෙල්ලම විඳන් කරන්න බෑ. ඒ නිසා රටේ ජනතාව කියන්නේ මෙන්න මේ දේ තමයි. එතකොට මේ රජතුමා මේ රටේ මේ වැරද්ද කරපු කෙනාට මේ සුළුපට දඬුවමක් වරදක් නම් අපිට ඒකට තිබ්බ සුළු දඬුවමකට යටත්ව නැත්නම් දවස් කීපයක හිර දඬුවමකට යටත්ව මේ හැබැයි මේක කොච්චර රටක් ජාතියක් ආපස්සට ගෙන ඉල්ල මුළු ජාතියම ජනතාවද කුසගින්නේ වෙඩිසක් ඉන්නවා විවිධ මානසික ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඉන්නවා ජීවිතයක් අහිමි වෙලා ඉන්නවා මිනිමරුමකට පුළුවන් ද අපිට ඔව් ස්වාමීනි මගේ අතින් සුළු වැරදීමක් වුණා මගේ අතින් අසපසු වීමකින් ඒ ඝාතනය සිද්ධ වුණේ මට ඒ හින්දා මේකට අනුකම්පා කරලා මට ආයසරයක් මේ වැඩේ කරගෙන යන්න නැත්නම් මට සුපුරුදු විදියට එළියේ ඉන්න කියලා කිව්වොත් අවසර දෙයිද උසාවියේ එනිසා
එහෙම දේවල් නැහැ. නිසා මේ රටක් එක්ක සෙල්ලම් කරලා සූදු කෙල්ලා ආර්ථිකයක් එක්ක සූදු කෙල්ලා මේ විනාශ කරපු ආර්ථිකය ගොඩනගන්න ජනතාව කියන දෙනට යන්න. එච්චර ජනතාවගේ ඉස්සල්ලා මේරටේ සමස්ත ජනතාවගේ විශ්වාසය ගොඩනගලා ඉන්න. ඒතකොට ජනතාවට ඊට පස්සේ තමයි මේ ඇත්ත මේ ආර්ථිකය විනාශ කරා කියලා දැන් පිළි අරගෙන ඉන්න. එනිසා ඒකට දඬුවමක් තියෙනවා. එතුමා ඒකේ ඉඳගෙන මේ කියලා ජනතාවට අපි කිව්වොත් එහෙනම් මගේ අතින් වැරද්ද වුණා. දැන් ඒ වැරද්දට තා පිළියමක් දීලා නැහැ. ගොවියන්ට වන්දි දෙනවා කිව්වා. ඒවට ටික දුන්නේ නැහැ. මේ කන්නේ පොහොර ටික දෙනවා කිව්වා. තව ඒවට ටික දීලා නැහැ. තව දැන් මට අනුරාධපුරේ දැන් මේ කට්ටියගේ විශ්වාසයට ඇයි පහුගේ කාලේ ලොකුම පම්පෝරි දාගෙන තියෙන්නේ මේ රටේ පොහොර ගේන්න සල්ලි නැහැ. හැබැයි තාර ගේන්න ඕන තරම් සල්ලි තිබුණා. ඒත්
ගරුමන්තුමා විනාඩි දෙකක්
තව තාර ගෙනල්ලා මේ රටේ කොන්ත්‍රාත් කෙරෙව්වා. අපේ ලියාපදිංචි අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ඉදිකිරීම් කරුවන්ගේ සංගමයේ දැන් අද ලොකු බරපතල ප්‍රශ්නයකට වෙලා පත් වෙලා ඉන්නවා. ගියා අවු සිංහල අලුත් අවුරුද්දට වැඩ නැතර කරා. තමන්ගේ සේවකින්ට පරිටි නඩිති කියවා ගන්න බැරි වුණා. මෙවටි කියවලා නැහැ, පේමන්ට් එක කියවලා නැහැ. අද දවස් ගණන් බලන් ඉන්න බැංකු ඕඩිය නැගලා. ඉතින් මේ රටේ සමස්ත ආර්ථිකයට දායකත්ව දීපු හැමෝම එකම ශේෂ්ත්‍රයක් නැහැ. කෘෂිකර්මාන්තයල ගත්තාම ඉහළම පන්තියට යනකම් මේ කට්ටියත් එක්ක එකතුලා ජාවාරම් කරපු අය ඇරෙන්න අනිත් සියලු දෙනාම අද අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. මේ අයට පිළියමක් දෙන්නේ නැතුව කොහොමද මේවට අපි විසඳුම් හොයන්නේ? ඒ නිසා මම කියන්නේ මේ රටේ ජනතාව කියනවා අපි දැන් අර ඉස්සලා කිව්වන් පිස්සු අපි මේ විධායක ජනාධිපති ධුරය ඇති කරනකොට එන්එම් පෙරේරා මැතිතුමා කියලා අහලා තිනවා ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටපු මේ ජනාධිපති ධුරය බැරි වෙලාවත් පිස්සෙක් ගැතර පත් වුණොත් අපි මොකද කරන්නේ කියලා. අද අපි රටක් විදිහට මේ තත්ත්වෙට මුහුණ දෙනවා. ඒ නිසා ජනත් මම මේක දන්නේ නැහැ, ඇත්ත දන්නේ නැහැ. හැබැයි රටේ ජනතාවගේ උද්ඝෝෂණයට ඇහුම්කන් දුන්නාම එහෙන ප්‍රධාන සටන් පාඩවල අතරේ මේ වචනේ නිතර නිතර කියවෙනවා. එහෙනම් මේක වෙනස් කරන්නේ නැතුව අපි මොන දෙයට ගියත් හරි. ඒ නිසා අපි ඇහුම්කන් දෙමු රටේ ජනතාවට. ඒ නිසා මේ රටේ ව්‍යවස්ථාවෙන් ප්‍රශ්න ඇති, අර්බුද ඇති. හැබැයි රටට ජාතියට ආදරයක් තියෙනවනම් මං කියන්නේ මේ රටේ ජනාධිපතිතුම මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් ජනතාව 69 ලක්ෂයක් ඡන්ද දීලා මේ රටේ උත්තරීතර නායකයා විදිහට පත් කරගත්තා. ඒ ජනතාවටත් මේ රටටත් ආදරයක් තියෙනවනම් එතුමා මේ පුටුවෙන් ඉල්ලා අස්සලා පැත්තකට වුණොත් අපිට පුළුවන් මේ රටේ සමස්ත ජනතාවත් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තු තුල මේ ප්‍රශ්න විසඳ ගන්න. නැත්තම් විශ්වාස භංගෙ දිනලා ඊගාට අපි කොතෙන්ද දෙන්නේ? ගැටලු තියෙනව නැවතත්. ඒ නිසා මේකට පළවෙනි විසඳුම තමයි අපිට මොනවා හරි ගැටලු ටික විසඳගෙන අපි ජනතාව කැමැත්තෙන් හෝ ජනාධිපතිවරයෙක් නැවත පත් කරගෙන ජනතාව විශ්වාසය ඇති කරගෙන අපේ රටේ ශ්‍රම බලකායත් එක්ක මුළු රටක් විදියට මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු. නැත්තම් රටේ සෛලු දෙනා මෙතෙන් ඒකරාශි කරගන්න බෑ. විධාන වැරදිකරුවා පුටුවේ තියාගෙන මේකේ චූදිතයා පුටුවේ තියාගෙන අපිට මේ ප්‍රශ්නේ විසඳුම් හොයන්න බෑ. එනිසා මම ඉල්ලන්නේ බොහොම ගෞරවයෙන් මේ රටට ආදරය කරනවා නම් ඔබ මේ රටේ විධායකයේ මේ රටේ ප්‍රධානියා විදිහට පත් කරගත්තු ජනතාවට ආදරය කරනවා නම් ඔබ සුව කැමැත්තෙන් මේ රටේ ජනාධිපති ධුරයෙන් ඉල්ලස් වෙලා මේ රටේ සමස්ත ජනතාවත් එක්ක මේ පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නේ විසඳන්න ජාත්‍යන්තර දෙකත්වල මෙන්න යන්න ඒ අවස්ථාව උදා කරලා දෙන්න කියන ඉල්ලීම කරමින් මම නේන බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.